නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය තං සුනාත සාදුකං මනසිකරෝත්ථාති. සද්ධාන්ත පින්වත්නි, අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මජ්ක්‍ධිම නිකායේ ඉන මේ අලගද්දූපම සූත්‍රය පාදක වෙලා තියෙන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකගේ නොමනා දෘෂ්ටියක් මුල් කරගෙන. අරිට්ඨ කියලා භික්ෂුන් වහන්සේ නමක් එක්තරා අවස්ථාවකදී වැරදි මතයක් දරනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ශාසන ප්‍රතිපදාවට අන්තරාය කර, එහෙම නැත්නම් ශාසන බ්‍රහ්මචාරියට අන්තරාය කර, ඒ අන්තරාය කර ධර්ම නැත්නම් ඊට හානි කර ධර්ම බුදුරජාණන් වහන්සේ කිව්වට ඒව හානි කරයි කියලා, එහෙම හානි කර නොවේ කියලා මතයක් එයා දරනවා. ඉතින් විශේෂයෙන්ම කාම භෝගී තත්වයක් ගැන තමයි පේන තියෙන විදිහට විශේෂයෙන්ම ඒ ස්වාමීන් වහන්සේ මතය දරන්නේ. තවත් දුරට ඒ මතය හිතින් බැහැර කරගන්න බැරි බොහොම දැඩිව දෘෂ්ටිගත වෙච්ච ස්වභාවයකුත් පේන්න තියෙනවා. කෙසේ නමුත් මේ දරණ මතය දැන් ටික ටික ප්‍රචාරය වෙනවා. මෙන්න මේ අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ මෙන්න මෙබඳු දෘෂ්ටියක් දරනවා. බුදුරජාන් වහන්සේ යම් අන්තරායක ධර්මයක් අන්තරායකර වශයෙන්, එහෙමත් නැත්නම් මේ ශාසන බ්‍රහ්මචරියට බාධාවක්, ප්‍රතිපදාවට බාධාවක්, අධිගම ලාභීත්වයට බාධාවක් කියලා දේශනා කළා තියෙනවද, ඒ ධර්මයන් එහෙම අන්තරාය කර නොවේ කියලා මෙන්න මෙහෙම මතයක් ප්‍රකාශ කරනවා කියලා දැන් ඒ ස්වාමීන් වහන්සේ ටික ටික දැන් ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. ඉතින් මේක ආරංචි වෙනවා අනිකුත් ඒ ලැජ්ජාශීලී, එහෙම ඒ වගේම ධර්ම විනය කෙරෙහි නැමී සිට කටයුතු කරන ඒ අනිකුත් භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙනවා. ඉතින් උන්වහන්සේලා අර ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන හිතවත්කම නිසා, එමත් නැත්නම් අනුකම්පා සහගත බව නිසා ඒ ස්වාමීන් වහන්සේව ඒ වැරදි දෘෂ්ටියෙන් මුදව ගන්න උත්සාහන්ත වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රශ්න අහනවා. සැබෑද මේ ආයුෂ්මතුන් වහන්සේ මේ බඳු වැරදි දෘෂ්ටියක් දරනවා කියන්නේ? මේ අන්තරාය කර ධර්මයන් බුදුරජාන් වහන්සේ අන්තරාය කරයි කියලා දේශනා කළා තියෙද්දී ඔබ වහන්සේ කියනවා දේව අන්තරාය කර නැහැ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒකම තමයි නැවතත් කියන්නේ. ඔව් මං කියනවා ඒවා අන්තරාය කර නැහැ කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා විවිධාකාර කරුණුන්ගෙන හැරපාමින් උත්සාහන්ත වෙනවා හේතු ගන්වන්න ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේට මේ ඒ විවිධ කාමයන්ගේ තියෙන ආදීනවයන්. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කාමයන් සම්බන්ධයෙන් දේශනා කළා තියෙන්නේ? විවිධ උපමා උපමේය ගැන හැරපාමින් ඒ කාමයන්ගේ තියෙන අල්පාස්වාද ස්වභාවය, ඒකේ තියෙන බොහෝ නපුර, එමත් නැත්නම් ඒ තුළ තියෙන මුලාවීම, මේ සම්බන්ධයෙන් හේ ස්වාමීන් වහන්සේලා, ඒ අනිකුත් ස්වාමීන් වහන්සේලා අරිට ස්වාමීන් වහන්සේට හේතු ගන්නන්, ඒ තමන් වහන්සේ දරන මතය බැහැර කරන්න පුදුම උත්සාහයක් දරනවා. දැන් අපි ඒ ස්වාමීන් වහන්සේලා දරන උත්සාහය, ඒ ඉදිරිපත් කරන බුදුරජාන් වහන්සේම උපුටාක්වමින් නැත්නම් උන්වහන්සේ දේශනා කළ තියෙන ඒ කාමයන්ගේ ආදීනව ප්‍රකාශ වෙන උපමාවන් උපුටා දක්වමින් ඒ ස්වාමීන් වහන්සේලා අරිට ස්වාමීන් වහන්සේව පොළඹව ගන්න, නැත්නම් උන්වහන්සේට හේතු ගන්වන්න, හරි මාර්ගයට අරගන්න ඒ දරණ උත්සාහය ගැන තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා අට්ටි කංකවල උපමා කාම. මේ කාමය හරියට නිකන් ඇට සැකිල්ලකට බඳු උපමාවක් මෙතනදී භාගතුන් වහන්සේ දේශනා කළා තේනවා. මේක අනුභව කරන සුනකේකට ඒකෙන් ලැබෙන මස් මාංශයක් නෑ. මොකද ඒ දක්ෂ ගව ඝාතකයෙක් නැත්නම් ඒ මස් කඩේක වැඩ කරන තැනැත්තෙක් ඒ සියලුම මස් හූරගෙනයි තියෙන්නේ. මේ හූරගත්ත මස් කට්ටක් තමයි එළියට දාලා තියෙන්නේ. නමුත් අර සුනකයා මේක හපහපා හිටියා කියලා කිසිම රසයක්, කිසිම මස් රසයක් නැත්නම් මස් පෝෂණයක් ඒ තැනැත්තට, ඒ බල්ලට, ඒ සුනකයාට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහටයි බුදුහාමුදුරුවෝ මේ කාමයන්ගේ ආස්වාදය ගැන දේශනා කළා තියෙන්නේ. කාමයන්ගේ ආදීනව ගැන දේශනා කළා තියෙන්නේ. කාමයන් මෙන්න මේ වගේ අල්ප ආස්වාද ඇත්තක් බවට, ආදීනව බහුලව තියෙන බවට දේශනා කළා තියෙන්නේ කියලා මේ විදිහට. ඉතින් ඒ විවිධ උපමාවන් ගැන හැරපාමින් ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේට හේතු ගන්නන්න උනන්දු වෙනවා. නමුත් ඉතින් අවාසනාවකට මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ බොහොම දැඩිව අර දරපු මතේම එල්බගෙන ඉන්නවා. ඉතින් ඒ කියන්නේ හිතේ පුදුමාකාර දෘෂ්ටිගත වීමක් පේන්න තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අරමුණක් අරගෙන ඒ අරමුණට හිත දාගෙන ඉන්නකොට අරමුණ සමහරට හිතින් ලිස්සලා යනවා. මොකද අපේ හිත එක අරමුණක ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. කාලයක් තිස්සේ හැබැයි ඒක පුහුණු කරන්න පුහුණු කරන්න ටිකක් දුරට හිත එකඟ වෙනවා, හිත සමාධිමත් වෙනවා. අපි තෝරගත්ත අරමුණක හිත පිහිටන්න පටන් ගන්නවා. අපි කියනවා හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් ගොඩනැගුණා කියලා. දැන් මේක අපි සාමාන්‍යයෙන් භාවනාවකදී කරන්නේ එක්තරා අන්දමකින් හානියක් නොවන අන්දමට, එහෙමත් නැත්නම් කුසල ආරම්මණයක් අරමුණු කරගෙන තමයි මේක හිතට පුරුදු කරලා දෙන්නේ. ඉතින් එතකොට ඒ හරහා හිතේ ඒකාග්‍රතාවය වැඩෙනවා, වගේම ශ්‍රද්ධාව, ශීලය වැනි ගුණධර්මත් හොඳට ආරක්ෂා වෙන ඒ දැහැමි පැත්තක් තමයි හිත ඇතුලේ වර්ධනය වෙන්නේ. නමුත් ඇතම් කෙනෙක් මොනවා හරි වැරදි මතයක් දරමින් ඒ මතය තුළම එල්බගෙන ඒ මතයම නැවත නැවත ප්‍රකාශ කරගෙන ඒකටම ආවඩුමින් ඒකටම නැවත නැවත කියාපාමින් ඒකම නැවත නැවත හිතමින් ඉන්නකොට හිතත් ඒ ධර්මයේ තුල නැත්නම් ඒ දෘෂ්ටිය තුල දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඇත්තරම පියවරෙන් පියවර වෙන වැඩක්. විපල්ලාස සූත්‍රවලදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි යමක් දිහා බලලා ඒ ගැන හැඟීමක් ඇති කරගන්නවා, මේක නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි කියලා. මෙතන මගේ වසඟේ පවත්වන්න පුළුවන්, මේක මට අයිති, මේකෙන් මට සැප මේ සැප ලබා දෙනවා, මෙතන නිත්‍ය ස්වභාවයක් තියෙන කියලා. මේ විදිහට ඒ දරණ වැරදි සංඥා විපල්ලාස මට්ටමක්, විකෘති සංඥාවක්, වැරදි වැටහීමක් සහිතව තමයි අපි දෙයක් දිහා බලන්නේ. ඉතින් බන්දු ඇතුළතම මුල් බැසගත්ත සංඥා විපල්ලාස තත්ත්වයක් අපි ඇතුලේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අපි උකහා ගන්නා තොරතුරු එකාතකින් කියන්න පුළුවන් අපේම වර්ගීකරණයකට, අපේම වර්ණ ගැන්වීමකට, අපේම හිතින් ඇතුලෙන් ක්‍රියාත්මක වෙන තත්ත්වගත කිරීමකට භාජනය වෙලා තමයි අපි මේ දෙයක් අත්දකින්නේ. ඊට පස්සේ ඒක මත අපි කල්පනා කරනවා. ඒ අපිට ආපු වර්ණ ගැන්විච්ච තොරතුරු ටික මත අපි කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනා කරද්දී එතන තිය ක්‍රියාත්මක වෙන චිත්ත විපල්ලාස කියලා මට්ටම. ඉතින් එතකොට වැරදි සිතුවිලි ටිකක්, වැරදි අර්ථකථනයක්, වැරදි අන්දමින් සිතා බැලීමක්, වැරදි දිශාවකට සිතා බැලීමක්, වැරදි දෘෂ්ටි කෝණයකින් සිතා බැලීමක් තමයි නම් බොහෝ දුරට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට චිත්ත විපල්ලාස මට්ටම හොය අන්දමින් අපේ හිත තවදුරටත් අර ගත්ත අරමුණු මත යම් යම් දේවල් හිතන්න, පතන්න, කියන්න, කරන්න පෙළඹෙනවා. ඒක තවත් දුරට එහාට යනවා. නැවතම නැවතම ඒ දේවල් ගැන අපි කල්පනා කරද්දී, ඒක බැහැගෙන ඉඳද්දී, ඒක අස්සර රිංග ගනිද්දී, ඒක මගේ කියා ගනිද්දී, එයමයි සත්‍ය, අනිත් සියල්ල බොරු, අනිත් සියල්ල සාවද්‍යයි කියලා අපි ප්‍රකාශ කරද්දී එතනින් පෙන්වන්න කරනවා අපි අන්න දැඩිව ග්‍රහණය කරගත්තා. ඒ අපි හිතා බැලූ දේ අස්සට අපි රිංග ගත්තා. ඒක මගේ කරගත්තා. ඒක මම කියාගත්තා. ඒ දෘෂ්ටිය තුළින් දැන් මම ප්‍රකාශ වෙන්න යනවා. මම තමයි මෙන්න මෙහෙම දෘෂ්ටියක් දරන්නේ. මගේ මතේ මෙන්න මේකයි. අනිත් අයගේ සියලුම මත ප්‍රලාප, අනිත් අයගේ සියලුම මත බොරු, සාවද්‍ය. මම තමයි හරි දේ කියන්නේ කියලා ඔන්න අපි ලොකු ආත්ම දෘෂ්ටියක් හදාගෙන, අත්වාද උපාදානයක් හදාගෙන ඔන්න අපි අර දෘෂ්ටිගත වෙලා දැන් ඉතින් පුදුමාකාර පඹ ගාලක පැටලෙනවා. දැන් ඉතින් ගොඩ ගන්න බැරි තරම් අමාරු තැනක තමයි දැන් අපි ඉන්නේ. මොකද දෘෂ්ටිගත වෙච්ච මනසක්, හිර වෙච්ච මනසක්, මොකක් හරි මතයක් දරමින් ඒ මතේම කුළුප්පා දක්වමින් ඒ මතේම සත්‍යයි කියලා හඟිමින් ඒ තුල හිර වෙච්ච මනසක්. ඉතින් ඔන්නේ தත්ත්වය තමයි දැන් මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේලා තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේට පවා අභියෝග කරමින් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ වැරදි මතයක් දරනවා. අනිත් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ඒ මතය දුරු කරන්න කරුණුගෙන හැර පෑවත් ඒකට නතු වෙන්නේ නැහැ. ඒකට ඔළුව නමන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ ක්‍රියාත්මක වෙන මාන්නක්කාරකම, දෘෂ්ටිගත වීම, ඒ හරි දේ පිළිගන්න හිතට ඉඩක් දෙන්නේ නැහැ. අහිංසක වෙන්න, හරි දේ පිළිගන්න, නිහතමානී වෙන්න, අර ස්වාමීන් වහන්සේලා කියන දෙයට ඇහුම්කන් දෙන්න ඒ ස්වාමීන් වහන්සේගේ ඒ තියෙන දෘෂ්ටිගත වීම, මාන්නක්කාර ගතිය ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ தත්ත්වය අනුව ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ தත්ත්වය දේශනා කියලා දෙනවා. කියනවා මෙන්න මෙහෙමයි අරිට්ඨ ස්වාමීන් වහන්සේ මේ බඳු වැරදි මතයක් දරනවා කියලා. උන්වහන්සේලා ඒ දරපු උත්සාහය ගැනත් කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අරිට්ඨ ස්වාමීන් වහන්සේව කැඳවනවා. කැඳවුවාට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේත් අහනවා, මේ කොහෙදද මේ හිස් පුරුෂය මෙහෙම දෙයක් මං දේශනා කළේ? එහෙම බුදුහාමුදුරුවෝ අහනවා, මුලින්ම මේ මෙහෙම වැරදි මතයක් ඔබ දරනවාද? එහෙමයි කියලා පිළිගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, කොහෙද හිස් පුරුෂය මම මෙහෙම දෙයක් කිව්වේ? කාට කියනවද ඇහුනේ කියලා බුදුරජාන් වහන්සේ සිකක් සැරට කතා කරනවා. මොකද බුදුරජාන් වහන්සේට වමනා නැහැ කිසිසේත්ම තමන් වහන්සේගේ ධර්මය වැරදි විදිහට අර්ථකථනය කරන්න. මේ භාගතුන් වහන්සේ ජීවමානව ඉන්න අවස්ථාවේදී පවා ඇතම් ස්වාමීන් වහන්සේලා මේ විදිහට වැරදි අර්ථකථනයක් දෙනකොට බුදුරජාන් වහන්සේ දැඩිව උත්සාහවන්ත වෙනවා ඒ හරි ධර්මය කියලා දෙන්න. ඉතින් එතකොට එහෙම කියලා දෙන්න උත්සාහත් වෙන ආකාරය අපිට දැන් මේ සූත්‍රයේදී හොඳින් පේන්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මෙහෙම වැරදි මතයක් දරනකොට, අපි නොකියුව දෙයක් කිව්වා කියලා කියනකොට මේ හරහා අපිටත් ඔබ දෝෂාරෝපණය කරනවා. ඒ වගේම තමන්ගේ ಗುಣ සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා, ගුණයන්ට හානි කරගන්නවා, අකුසල් රැස් කරගන්නවා. එතකොට තමන් තමයි ඒක දුක පිණිස, අහිත පිණිස හේතු වෙන්නේ. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේ අහනවා, මේ අරිට්ඨ භික්ෂුව මේ ධර්මයෙන් උණුසුම් කරන බවක්, උණුසුම් කරන ලද බවක් පේන්න තියෙනවද? එතකොට ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියනවා, නැහැ ස්වාමීනි, මේ කොහොම එහෙම දෙයක් වෙන්නද? මේ අරිට්ඨ භික්ෂුව කිසිසේත්ම මේ ශාසනයෙහි ප්‍රඥාව නැමැති උණුසුමෙන් උණුසුම් කරන ලද්දක් නෙමෙයි. එයා සම්පූර්ණයෙන්ම මේකෙන් ගිලිහිච්ච තැනැත්තෙක්. මොකද මේ දහමක් නිවැරදිව ඇසුරු කරන්න ඒ තුල හොඳට මනවින් නුවණින් හිතා බලන්න ඒ ධර්මය අනුව හැසිරෙන්න බුදුහාඳුරෝ පෙන්වන ආකාරය එතන නිකන් අර ධර්ම උණුසුමක්, ප්‍රඥා උණුසුමක්, සාසන සම්පත්තියක්, ත්‍රිවිධ රත්නයෙන් ලැබෙන උණුසුමක්, ආශිර්වාදයක් කරන ඒ තැනැත්තාට එය ඇසුරු කරන හිතට ලැබෙන්න පටන් ගන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ මේ අරිට්ඨ භික්ෂුවට ඒක ලැබිලා තියෙනවද? අරිට්ඨ ස්වාමීන් වහන්සේට ඒක ලැබිලා නැති බව අනිකුත් ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ දැන් කියනවා අරිට්ඨ ස්වාමීන් වහන්සේට, මම දැන් අනිකුත් ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා. ඔය ආශ්‍රතුන් දරණ මතයද හරි, නැත්නම් මේ අනිත් ස්වාමීන් වහන්සේලා මං කියපු දේ හරියට අවබෝධ කරගෙනද තියෙන්නේ කියලා මම අනිත් අයව දැන් ප්‍රශ්න කරන්නයි යන්නේ. තොර මෙතෙන්ට මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේව අරගෙන තියෙනවා. දැන් සභාවක ඒ චූදිතයාව දැන් දමණය කියලා දැන් මේ තියෙන්නේ. දැන් මේ බුදුහාඳුරු අහන විදිහට අරිට්ඨ ස්වාමීන් වහන්සේට කට උත්තර නැහැ. එයා ඔළුව නමාගෙන මකු වෙලා කියන්න කරන්න දෙයක් නැතිව නිශ්ශබ්දව දැන් ඉන්නවා. ඒ තමන්ගේ මතය ගැන දැන් බුදුරජාන් වහන්සේ ඒකේ තියෙන දෝෂය, ඒකේ තියෙන වැරද්ද, ඒකේ තියෙන හානිය, ඒකේ තියෙන ආදීනවය දැන් මේ පෙන්වා දෙන අවස්ථාව. ඊට පස්සේ දැන් බුදුරජාණන් තවදුරටත් ඒ අරිට්ඨ භික්ෂුවට හේතු ගන්වන්න අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, ඔබ වහන්සේලා දන්න මතේ මොකද්ද? මම කොහොමද මේ කාමයන්ගේ ආදීනව ගැන දේශනා කරලා තියෙන්නේ? මම කොහොමද අන්තරායකර ධර්මයන් ගැන දේශනා කරලා තියෙන්නේ කියලා අනිත් ස්වාමීන් වහන්සේලාගේ මතය, ඒ ස්වාමීන් වහන්සේලා අවබෝධ කරගෙන ඉන්න ආකාරය, උන්වහන්සේලාට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇහුණ ආකාරය විමසා බලන්න. එතකොට ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ඒ බුදුරජාන් වහන්සේගේ දහම නිවැරදි අන්දමින්ම දැන් අර්ථකථනය කරනවා. මේ විදිහටම නිවැරදි විදිහටම උත්තර දෙනවා. අපි ඇහුවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය විවිධාකාර පරියායන්ගෙන්, විවිධාකාර උපමා උපමේයන්ගෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. මේ කාමයන්ගේ ආදීනවයන්, ඒකේ තියෙන අල්පාස්වාද ස්වභාවය, ඒක තියෙන බොහෝ ආදීනව, මේ සාසන බ්‍රහ්මචරියට තියෙන ඒක තියෙන ආපදාව දේශනා කළා. මෙන්න මේ අන්දමින් අපි ඒක අහලා තියෙනවා. අපි මේ විදිහටයි අපි ඒක අවබෝධ කරගත්තේ. ඒවා සැබවින්ම අන්තරාය කරයි කියලා උන්වහන්සේලා දේශනා කරනවා. උන්වහන්සේලා උත්තර දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඉතින් ඒකට සාදු කියලා මේ මතක් කරනවා, ඔබලා ඒක නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා, ධර්මය හරියට අහගෙන තියෙනවා. දැන් ඔබලා ඒක නිවැරදිව අර්ථකථනය කරනවා, මගේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරක් දෙනවා කියලා උන්වහන්සේලාට ප්‍රකාශ කළා. ඊට පස්සේ ඊටාම වටනා තවත් ධර්මයට අදාළ, එකතුකින් කියන්න පුළුවන් භාවනාවටත් අදාළ කරුණක් ප්‍රකාශ කරනවා. සෝවත භික්ඛවේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කාම සංඥාය අඤ්ඤත්‍ර කාම විතක්කේහි කාමේ පටිසේවිස්සති ඉති නේතං ඨානං විජ්ජති. මහණෙනි යම් කෙනෙක් කියනවා නම් මම මේ කාමයන් පරිසේ මේ ඇසුරු කරන අය, හැබැයි මේ ඇසුරු කරාට මොකද මගේ හිතේ කාම සංඥාවක් ඇත්තෙම නැහැ, කාමයන්ගෙන් පැන නැගිච්ච කෙලෙස් ඇත්තෙම නැහැ, ඒ කාමයන්ට අනුරූප නැත්තම් කාමයන් ගැන හිතන සිතුවිල්ලක්වත් මගේ හිතේ ඇත්තේ නැහැ, හැබැයි මම පුළුවන් තරම් මේ කාමයන් සේවනය කරනවා. එහෙම කවුරු හරි කියනවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ මේ ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ අපි යම් හෝ පමණක අස්කන්නාසාදී ඉඳුරන් චේතනාව පූර්වකව අපි කොහොමාවලිය අවස්ථාවකදී පිනවනවා නම්, ඒවා සතුටු කරන්න උත්සාහන්ත වෙනවා නම්, යම් හෝ අන්දමක රූප බලමින් සද්ධාහමින් ගඳ සුවඳ ආග්‍රහණය කරමින් රස විඳිමින් ස්පර්ශ ලැබමින් ඒ වස්තුකාම ක්ලේශකාම පරිහරණය කරනවා නම්, ඒ කියන්නේ ඊට කලින්ම අපේ හිතේ කාම විතර්ක පහළ වෙලා, අපේ හිතේ කාමයන් හා සම්බන්ධ සිතුවිලි පහළ වෙලා, ඒ සිතුවිලි වලටම ඈඳිලා විවිධාකාර සංඥා පහළ වෙලා, ඒ වගේමයි ඒකෙම අපේ හිත කෙලසිලා, ඒ කෙලසිච්ච හිතේ ප්‍රතිපලය තමයි දැන් යාගේ මේ කාම සේවනයේ නිරූපණය වෙන්නේ. ඉතින් එතකොට ඒ මිසක් හිත පිරිසුදුව තියාගෙන කාම සේවනයක් කරන්න බැරි බව ඉතින් දේශනා කරනවා. ඊට පස්සේ දැන් අපි පිවිසෙනවා මේ සූත්‍රයේ ඊළඟ කොටසට. දැන් තමයි අතර මේ සූත්‍රයට නම ලැබිලා තියෙන ඒ අලගත් දූපම උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එකාතකින් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාම ඉදිරියේ තියාගෙන ප්‍රශ්න කරමින් දහම් දේශන අවස්ථාවක්. උන්වහන්සේගේ ධර්මය කොහොමද අවබෝධ කරගත යුත්තේ? මොන ආකල්පයකින්ද ඒක ඉගෙන ගත යුත්තේ? කොහොමද තියනවා නම් ඒකේ අඩු තමන්ට වැටහෙන්නේ නැති තැනක්, නොතේරිච්ච තැනක්, ඒවා කොහොමද ඒ සැකහැර දැනගත යුත්තේ? එන මෙන්න මේ විදිහට ඒ ධර්මයේ ඉගෙන ගත යුතු ආකාරය මොන විදිහට ධර්මය කෙරෙහි පිහිටන්න අවශ්‍ය වෙන්නේ කියන එක දැන් උගන්නන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ ඇතම් හිස් පුරුෂයෝ ඉන්නවා, තේරුමක් නැති පිරිසක් ඉන්නවා. ඒ අය මොකද කරන්නේ? මේ මම කියන ධහම හරියට ප්‍රඥාවෙන් විමසලා බලන්නේ නැහැ. ධම්මානම් පඤ්ඤාය අත්තං න උපපරික්ඛන්ති. ප්‍රඥාවෙන් විමසා බැලීමක් එහෙම ඒ අය කරන්නේ නැහැ. තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනුපරික්ඛතෝ අනුපරික්ඛතං න නිජ්ජානං කමන්ති. තේ නිසාම ඒකේ නිවැරදි අවබෝධයක් එයාට ලැබෙන්නේ නැහැ. තේ උපාරම්භානි සංසා චේව ධම්මං පරියාපුනන්ති ඉති වාදා ප්‍රමෝඛානි සංසා. ඒ කියන්නේ දැන් ඒ අය මේ ධර්මයේ ඉගෙන ගන්න වෙනත් අර්ථයක් පිණිස. ඒකෙන් වෙන වැඩක් ගන්න තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න මොකද්ද ගන්න හදන වැඩේ මේ පරවාදයන් මඩින්න. ඒ කියන්නේ තමන් ධර්මයේ ඉගෙනගෙන අනිත් අය වෙන මොනා හරි කියනවා නම් ඒක බිඳ හෙලන්න, අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්න, තමන් ධර්මයේ දන්නවා කියලා හුවා දක්වන්න තමයි මේ අය ධර්මයේ ඉගෙන ගන්න. එහෙම නැතුව මේ ධර්මයෙන් ප්‍රකාශ වෙන කාරණා හොඳින් තේරුම් අරගෙන නුවණ මෙහෙවලා වඩ වඩාත් ඒ ධර්මයට සමීප වෙන්න, තමන්ගේ හදවත තුළ හිත තුළ මේ ධර්මය පිහිටුවා ගන්න, ඊට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න නෙමෙයි මේ අය ධර්මය ඉගෙන ගන්නේ. මේ ධර්මය ඉගෙනගෙන බහුසුත භාවයක් ඇති කරගෙන අනිත් අයත් එක්ක හැප්පිලා, අනිත් අයත් එක්ක වාද කළා, අනිත් අයට වඩා තමන් දන්නවා කියලා කියන්න තමයි ධර්මය ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ බඳු වැරදි ආකල්පයකින් ඇතැම් පිරිසක් ධර්මය ඉගෙන ගන්නවා කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතන පෙන්නන ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මා දුග්ගහීතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ. එතකොට මේ බඳු අන්දමකින් වැරදි අන්දමකින් මේ අය ධර්මය ඉගෙන ගැනීමම ඒ අයට විශේෂයෙන්ම වරදවාගත ධර්මයක් නිසා විශේෂයෙන්ම දුක පිණිස හේතු වෙනවා. විශේෂයෙන්ම ඒ අය මේ වැරද්දිලයි මේ ධර්මයේ අහන්නේ ගන්නේ. හරියට දැන් අන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් වශයෙන් දේශනා කරනවා. හරියට නිකම් විසගෝර සර්පයෙක්ව ඒ සර්පයාගේ වලිගෙන් හරි, එහෙමත් නැත්නම් ඒ සර්පයාගේ බඩමැද්දෙන් හරි අල්ලගත්තා වගේ වැඩක් වෙන්නේ. පොත දැන් මොකද වෙන්නේ? ඒ සර්පයා හැරිලා මේ තැනත්තාව දෂ්ට කරනවා. මොකද වැරදි තැනින් අල්ලලා තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා දැන් ධර්මය කියන එක බුදුරජාන් වහන්සේ ඊටාම සැලකිල්ලෙන් අවබෝධ කරගත් යුතු දෙයක් විදිහට, නිවර්දිව අවබෝධ කරගත් යුතු දෙයක් විදිහට නුවණින් විමසා බලලා කාරණා කාරණා ගලපලා විමසීමෙන් යුක්තව අවබෝධ කරගත් යුතු දෙයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. හැබැයි ඉතින් යම්සි කෙනෙක් එහෙම ඒ ආකල්පයෙන් තමන්ගේ හිත තුළ මේ කියන දේවල් තේරුම් අරගෙන වඩා ගන්න, දියුණු කර ගන්න, ධර්මයට සමීප වෙන්න ඒ අර්ථයෙන් ගන්නේ නැතිව අර කලින්ගුව වගේ වාදයක් ඉදිරියේ තබාගෙන තමනුත් දන්නවා කියලා කියාපාගෙන අනිත් අයව මැඩපවත්වගෙන තමන්ගේ මතයයි හරි කියා ගන්න නම් ඉගෙන ගන්න. ඉතින් ඒ කියන්නේ අර විසගොර සර්පේක වලිගෙන් ඇල්ලුවා වගේ වැඩක් වෙන්නේ. විසගොර සර්පේගේ බඩමැද්දෙන් ඇල්ලුවා වගේ වැඩක් වෙන්නේ. මොකද ඒ සර්පයා ආපස්සට හැරිලා දෂ්ට කරනවා. ඉතින් ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ කියනවා දැපේ වෙනත් කෙනෙක් ඉන්නවා. එහෙම නෙමෙයි. නිවර්ද ආකල්පයෙන් මේ ධර්මයේ ඉගෙන ගන්න උත්සාහන්ත වෙනවා. තේසං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛති. තවත් කෙනෙක් ඉන්නවා යම්ස කෙනෙක් මේ ධර්මය ප්‍රඥාවෙන් හොඳින් විමසලා බලනවා. ඒ ප්‍රඥාවෙන් විමසලා බලලා ඒ අය එතකොට මේ ධර්මයේ ඉගෙන ගන්නේ අර නිවර්දි අර්ථයකින්. අර පරවාද මඩින්න, අනිත් අය ඉදිරියේ ධර්මය තමන් දන්නවා කියලා කියාපාන්න, එහෙම දෙයකට නෙමෙයි මේ අය ධර්මය ඉගෙන ගන්නේ. මේ තනත්තා හොඳට මේ ධර්මය ඉගෙන ගන්නවා. ඒක හොඳින් නුවණින් විමසා බලනවා. නුවණින් විමසා බලමින් තමයි මේ ධර්මය ඉගෙන ගන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ඒකට උපමාවක් දෙනවා. අර උපමාවම පාවිච්චි කරනවා. හලගද්ද උපමාව. උන්වහන්සේ කියනවා දකින්න මේ විසගොර සර්පේක්ව. හැබැයි මේ විසගොර සර්පයා ගන්න නැට්ටෙන් අල්ලන්නෙත් නැහැ. බඩමැද්දෙන් අල්ලන්නෙත් නැහැ. මේකට පාවිච්චි කරනවා අර නිකන් එළු කුරයක් වගේ කෝට්ටක්. අපි කියමු දණ්ඩක්. ඒ දණ්ඩෙන් හරියටම ඒ හිසට ඒ දණ්ඩ තියලා හරියටම බෙල්ලෙන්ම අල්ලගන්න. එතකොට බොහොම පරීක්ෂාකාරීව නිවරදිව ඒ සර්පේක් අල්ලන ආකාරය එතනත් අදන්නවා. සමහර විට ඉතින් අහිකුන් ටිකෙක් වෙන්න පුළුවන්. ඉතින් ওই ණයෙක් එහෙම අල්ලන්නේ. එනකොට ඉතින් ඒ තැනත් අදන්නවා කොහොමද මේ ණයාව අල්ලගන්නේ. එයා එතකොට හරියටම නිවරදිව තමයි මේ ණයාව අල්ලන්නේ. නැත්තම් මේ විසගොර සර්පයාව අල්ලන්නේ. මොකද එයා දන්නවා මේ වැරද්ද ගත්තොත් අනිවාර්යයෙන්ම දෂ්ට කරනවා. ඒ නිසා ඒ නිවර්දි ආකාරයෙන් තමයි මේ සතාව අල්ලන්නේ, මේ සර්පයා අල්ලන්නේ. මහන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ධර්මයත් ඇල්ලිය යුත්තේ. ඒ කියන්නේ නිවර්දිවම ඇල්ලිය යුත්තේ, නිවර්දිම මේ දිහා දැකිය යුත්තේ, නිවර්දි අන්දමින්ම ධර්මයේ කෙරෙහි පිහිටා ගත යුත්තේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. එතකොට මේ ධර්මයේ ඉගෙනගෙන ඒකේ නුවණින් අර්ථයන් විමසා බලමින් ඒ අර්ථයන් තමන්ගේ ජීවිතයට යොදා ගන්න. දැන් දහමක් ඉගෙන ගන්නනේ, ඒක තේරුම් ගන්නනේ, ඒකේ අර්ථය වටහා ගන්නනේ, ඒ අර්ථය වටහා ගන්න තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නනේ. ඒතර ඔන්නය දේ මේ ප්‍රායෝගිකව අපි කිරීම ඉතාම වැදගත් වෙනවා. නැතුව නිකාං මේක අපි මතු පිටින් ඉගෙනගෙන කටපාඩම් කරගෙන අපි ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියාගෙන එහෙම ඉන්න එකක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ එහෙනම් අපි ඒක ඉගෙනගෙන හොඳින් නුවණින් පරීක්ෂා කරලා ඒකේ තියෙන අර්ථය විමසා බලලා ඊට පස්සේ ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගැනීම වැදගත් වෙනවා. බුදුහාඳුර මොකද්ද මේ කියන්නේ? සීලයක් සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? එතකොට මේ සිල්පද අපි ගිනගෙන ඒක මතක තියාගෙන දැන් මේ සිල්පදවල ප්‍රකාශ වෙන දේ තුල පිහිටන්න. සීලය තුල පිහිටන්න, සීලය ආරක්ෂා කරන්න එහෙනම් අපි උත්සාහන්ත වෙ යුතුයි. ඊට පස්සේ සමාධිය ගැන යමක් දේශනා කරන්න තියෙනවා නම් ඒ සමාධිය කොහොමද ඇති කරගන්නේ? සමාධිය කොහොමද හිතේ උපදවගන්නේ? ඒකට තියෙන උපක්‍රම මොනවද? සමාධියේ ලක්ෂණ මොනවද? විවිධාකාර සමාධි මොනවද කියලා මේ විදිහට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ සමාධිය හා සම්බන්ධ දේවල් එහෙනම් අපි ඉගෙනගෙන අපේ හිත ඇතුළෙත් එහෙනම් සමාධියක් දිනු කරගන්න උත්සාහන්ත වෙ යුතුයි. ඊට පස්සේ අපි හිතමු ප්‍රඥාව සම්බන්ධයෙන්, විපස්සනාවක් සම්බන්ධයෙන් යම් දේශනාවක් කරලා තිනවා නම් ඒවත් ඉතින් ඉගෙනගෙන ඒ කියන නුවණ අපේ හිත ඇතුළේ උපදවාගන්නේ කොහොමද කියලා මේ ධර්මයේ ඇසුරෙන්ම හදාරලා ඒ අනුව අපි අභ්‍යාසවල යෙදෙලා ප්‍රායෝගිකව හැසිරিলা එහෙනම් ඒ ධර්මයේ ආනිසංස, ඒ කියපු ප්‍රඥාව අපේ හිත ඇතුලේ උපදව ගන්න එහෙනම් අපි උත්සාහන්ත වෙ යුතුයි. එහෙම නැතු මේ කරුණු ටික විතරක් මතක තබා ගත්ත කියලා, ඉගෙන ගත්ත කියලා, ඒකෙන් බහුසුත භාවයක් ඇති කර ගත්ත කියලා. ඉතින් ඒකේ අර්ථය අපිට ලැබෙන්නේ. ඉතින් එක පැත්තකින් කියන්න පුළුවන් ඒක හරියට නිකන් අර අපි හොඳ කෑම බීම තියෙන හෝටලයකට ගිහිල්ලා අර මුලින්ම දෙන මෙනු පත්‍රය. ඒ මෙනු එක පාවිච්චි මෙනු එක අරගෙන අපි මේ මෙනු එක කඩපාඩම් කරනවා. මෙනු එක හොඳට බල බලා බල බලා ඒකේ තියෙන විචිත්‍රත්වය දැක දැක ඒකේ තියෙන කරුණු විමස විමසමින් ඉන්නවා. හැබැයි මෙනු එක අපි ඒ කාට හරි ඉන්න කෙනෙකුට ආපන ශාලාවේ කෙනෙකුට කියලා ඒකේ මෙනු එකේ තියෙන දේවල් ඒ ආහාර අරගෙන අපි භුක්ති විඳින්නේ නැත්තම් ඉතින් එතන තියෙන්නේ කිසිම තේරුමක් නැති වැඩක්. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයත් නිකාං ඔහේ ඉගෙනගෙන කටපාඩම් කරගෙන පොත්වල ලියාගෙන මතක තියාගෙන හිටිය පමණින් නෙමෙයි ඒකේ වැදගත්කමක් ආනිසංසයක් අපිට ලැබෙන්නේ. මේ ධර්මය දේශනා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ මොකද්ද බලාපොරොත්තු වුනේ? උන්වහන්සේ ධර්මයේ කෙරේ පිහිටාන්න කියලා අපෙන් කොහොමද බලාපොරොත්තු වුනේ ශ්‍රාවකයන් වශයෙන්? කියලා නම් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකයි මේ අද මේ අලගත්තුපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පොදුවේ අපි සියලු දෙනාටම කියලා දෙන්නේ. මම මේ ධර්මයක් දේශනා කළා තිනවා ඒක වැරදි විදිහට අල්ලගන්න එපා. ඒක තමනුත් දන්නවා කියලා කියාගන්න අනිත් අයගේ කරන කියන දේවල් වල වැරදි හොයාගන්න එහෙම මේ ධර්මය අල්ලන්න යන්න එපා. මේ ධර්මයේ ඉගෙන ගන්න, මතක තියාගන්න, නුවණින් හොඳින් විමසලා බලන්න. නුවණින් හොඳින් විමසලා බලනකොට එතකොට තේරෙවි මේ ධර්මයේ තියෙන්නේ පොතේ නෙමේ, තමන්ගේ ඇතුලේ, තමන්ගේ හිතේ දිනු කරගන්න. ධර්මයෙන් ප්‍රකාශ වෙන්නේ සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්. ඉතින් එහෙමනම් ඒ ධර්මය අපි අපේ හිතේ දිනු කරගන්න, වඩා දිනු වඩ වඩා ගුණයක් වශයෙන් තනා ගන්න, හිතේ තියෙන කෙලෙස් ටික ඈත් කරගන්න, ඌමනා කරන බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්න තමයි බුදුහාමුදුරුවෝ එහෙනම් මේ ධර්මයක් දේශනා කළා තියෙන්නේ. කියලා අන්නේ නිවැරදි අර්ථයෙන් අපි ධර්ම ගන්නවා නම් එතකොට ඉතින් අර විෂගෝර සර්පේක බෙල්ලෙන් අල්ලගත්තා වගේ තමයි. දැන් ඉතින් ඕන වැඩක් ගන්නත් පුළුවන්. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අද අපි ඉස්සරහින් තියාගත්ත කාරණාවටත් ඊළඟට එළමෙනවා. ඒ වගේමයි මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට, මේ ධර්මයේ හදාරනකොට කොහේ හරි අවස්ථාවකදී Tamanට තේරෙනවා නම් මට මෙන්න මේ කොටස තේරෙන්නේ නැහැ, මට මෙතන ගැටලුවක් තේනවා, මට මේ කාරණාව පැහැදිලි නැහැ, මෙතන යම්කිසි නොතේරෙන තැනක් තියෙනවා කියලා එහෙම මොකක් හරි සැකයක්, අපැහැදිලිකමක්, ගැඹුරු තැනක්, නොතේරෙන තැනක් එහෙම අහුණා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාපිහ බික්කවේ යස්සමේ බාසිතස්ස අත්තං ආජානේයාත තතහන්නං ධාරේයාත යස්සච පනමේ බාසිතස්ස අත්තං න ආජානේයාත අහංවා පටිපුච්චිතබ්බෝ ඒවා පනාසු වියත්තා බික්ඛු. මහන්නේ මේ යම් හෝ වෙලාවකදී තමන් මේවා හොඳට හදාාරනකොට ඒවත් ඉතින් හොඳට දරා ගන්න, සිහියෙන් මෙනෙහි කරන්න, නුවණින් මෙනෙහි කරන්න, තමන්ට තේරෙනව නම් මොකක් හරි කොටසක් තියෙනවා කියලා තේරෙන්නේ නැති එහෙමනම් මංගාවටයිලා මයෙන් අහන්න. එහෙමත් නැත්නම් හොඳ වික්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහලා බලන්න. ඉතින් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් ඒ අපි හිතමු යම්ස කෙනෙක් මේ ශාසනය අලුතෙන් පැවිදි වෙනවා. ඉතින් එතකොට මේ ගිහිව ඉඳලා ආපු කෙනා සමාජයට මේ සියලු දේ දන්නේ නැහැ ඉතින්. ඉතින් ආ පොතක් පතක් බලනකොට, බණක් අහනකොට ඉතින් කරුණු ඉදිරිපත් වෙන්න පුළුවන් හරියට නොතේරිච්ච. භාවනාවක් ගැන කියනවා වෙන්න පුළුවන්. සීලයක් ගැන කියනවා වෙන්න පුළුවන්. ඉතින් මොනවා මොනා හරි ඒ ධර්මයට අදාළ දෙයක් කියනකොට Tamanට තේරෙනවා මේ තාම හරියට තේරුනේ නැහැ. මේ කාරණාව තාම මට හරියට වැටහුනේ නැහැ. ඉතින් එතකොට ඒ වැටහිච්ච ආකාරය තමන්ට හිතන හිතන විදිහට අර්ථ දක්වන්න යනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා මගෙන් ඇහිලා අහන්න, නොතේරිච්ච එක මම එතකොට කියලා දෙන්න. මෙන්න මේ අහවල් කාරණාව මට තේරුනේ නැහැ ස්වාමීනි, මොකද්ද මේකේ අර්ථය? ඉතින් එහෙම අවස්ථා එමට මේ සූත්‍ර දේශනාවල පේන්න තියෙනවා. භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා මොකද්ද මේ නිවන කියන්නේ, ප්‍රශ්න කරලා තියෙනවා. එමෙ නැත්තම් මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ, භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ, භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඉතින් මේ විදිහට නොයෙකුත් සූත්‍ර තියෙනවා. මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන දේවල් බුදුහාමුදුරුවෝ ගාවටම ඇවිල්ලා මොකද්ද මේ ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය කියන්නේ, කොහොමද කෙනෙක් ධර්ම කතිකයක් වෙන්නේ, මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ කීකී මේ කීක විදිහට බුදුහාඳුරන්ගෙන්ම ප්‍රශ්න අහනවා. දැන් බුදුරජාණන් වහන්සේම කියනවා මේ මගෙන් අහන්න නැත්නම් ඉතින් වෙන වික්ත භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න. තමන්ගේ ඒ වික්ත ප්‍රඥාවන්ත ධර්මදර විනයදර අනිකුත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න. ඉතින් ඒකත් බොහෝ අවස්ථාවන්වලදී සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් මෙලාවට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මාතෘකාවක් දේශනා කළා විහාරයකට වැඩම කරනවා. විස්තර වශයෙන් කියලා දෙන්න යන්නේ නැහැ. දැන් එතකොට මේ පරිශදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් ඉතින් අන්දමන්ද වෙනවා. දැන් මේ සෑහෙන ගැඹුරු කාරණාවක් දේශනා කළා. හැබැයි අපිට තේරුනේ නැහැ. බුදුරජාණන් වහන්සේත් දැන් ඉස්සරහ නැහැ. උන්වහන්සේ වැඩම කළා. එහෙනම් අපි කොහොමද දැන් මේකේ අර්ථය තේරුම් ගන්නෙ? කොහොමද මම මේක වටහා ගන්නෙ කියලා ඊට පස්සේ උන්වහන්සේට කල්පනා වෙනවා. ආ අපි යන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. අපි යන්න ඕනේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ගාවට. අපි යන්න ඕනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට. මේ විදිහට කල්පනා කළා ඒ යම් හෝ අනිකුත් වික්ත විනයදර ධර්මදර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයන් දේශනා කළා. හැබැයි ඒක විස්තර වශයෙන් කියලා දුන්නේ නැහැ. උන්වහන්සේ ආසයෙන් නැගිටලා විහාරයට ගඳකිලියට වැඩම කළා. අනේ අපිට කියලා දෙන්න මේකේ අර්ථය. ඉතින් පොඩ්ඩක් ඉතින් අදිමදි කළා. මේ බුදුරජාණන් වහන්සේගෙන්ම ඉතින් මේක අහන්න තියෙන්නේ. මම ඉතින් කියලා දෙන්නම්. හැබැයි ගිහිල්ලා ආයිත් බුදුහාඳුරන්ගෙනුත් අහන්න කියලා ඉතින් අර ස්වාමීන් වහන්සේ ධර්ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධ ගෞරවයෙන් ඉතින් තමන් වහන්සේට තේරෙන ආකාරය බොහොම නිහතමානීව ව්‍යක්තව කියලා දෙනවා. ඉතින් එහෙම සූත්‍ර ගණනාවක්ම තියෙනවා. ඉතින් ඒ අනුව අපිට පේන්න තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ දෙන අවවාදේ භික්ෂුන් වහන්සේලා පිහිටා කටයුතු කරපු ආකාරය. තමන්ට තේරෙන්නේ නැත්නම් නිහතමානීව තවත් ව්‍යක්ත විනයදර ධර්මදර ප්‍රතිපත්තිකාමි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහපු අවස්ථාවන් එමෙට අපිට පේන්න තියෙනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද කළා ඊට පස්සේ දැන් ඉදිරිපත් කරනවා මේ ධර්මයේ කෙරෙහි තියෙන තවත් උපමාවක්. ඒ තමයි පහුර හා සම්බන්ධ උපමාව. කුල්ල උපමං වූ භික්ඛවේ ධම්මං දේසෙස්සාමි නිත්තරණත්තාය නො ගහනත්තාය තං සුනාත සාදුකම් මනසි කරෝත. මහන්නේ මම පහුරකට උපමා කරගෙන මේ ධර්මයේ දේශනා කරනවා. මෙය ඊතර වීම පිණිසයි ග්‍රහණය පිණිස නොවේ. මෙන්න මේ කාරණාව මම දැන් දේශනා කරන්නයි යන්නේ. අහගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දැන් ඔන්න ධමයක් තවත් පැත්තකින් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පටන් ගන්නවා. එක්තරා පුරුෂයෙක් එක්තරා ගන්තිරයක නැත්තම් දීර්ඝ ගමනක් යනකොට පිවිසෙනවා නිකන් ජලාශයක් තියෙන තැනකට. එයාට තේරෙනවා මේ පැත්ත හරිම භයානකයි. දැන් මේ තමන් ඉන්න පැත්ත මෙගොඩ අතිශය භයානකයි. හැබැයි ඒගොඩ බොහොම රමණීයයි, නිෂ්කලංකයි. කිසිම බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් බවත් පේන්න තියෙනවා. කිසිම බාධාවක් ඇත්තේ නැහැ. භයානකකමක් ඇත්තේ නැහැ. ආපදාවක් ඇත්තේ නැහැ. අනතුරක් ඇත්තේ නැහැ ඒගොඩ. හැබැයි දැන් මේ ඉන්න මම ඉන්න තැන මෙගොඩ ආපදා සහිතයි, අනතුරු සහිතයි, භයානකයි. ජීවිත අන්තරායක් පේන්න තියෙනවා. හැබැයි ඉතින් අවාසනාවකට ඒ වතුරෙන් ඒ ගඟෙන් ඒගොඩ වෙන්න ඔරුවක් පාරුවක් බෝට්ටුවක් නැවක් මේ මොකක්වත්ම නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඉතින් මොකද කරන්න? පාලමක් ඇත්තෙත් නැහැ. දැන් ඉතින් මේ තැනත්තා මොකද කරන්නේ? එයා තීරණය කරනවා තිනකට්ට සාඛා පලාසං සංකඩ්ඩිත්වා කුල්ලං බන්දිත්වා තං කුල්ලං නිස්සාය හත්තේහිච පාදේහිච වායමමානෝ සොත්තිනා පාරං උත්තරයි යන්ති. දැන් මේ තැනත්තා කල්පනා කරනවා මම පහුරක් හදන්න ඕනේ. ඉතින් පහුරක් හදන්න කියලත් මෙතන එයා අරගෙන ආවේ නැහැ මේ කීයතක්වත් නැත්තම් අනිකුත් උපකරණවත්. මේ මොකක්වත් නැහැ ඉතින් අද කාලේ හැටියට. ඉතින් මේ ළඟපාත අපි තුමු ලීරණ තනක්වත් එහෙම බෝට්ටු විකුණන තනක්වත් ඔරුව විකුණන තනක්වත් මේ මොකක්වත් නැහැ. මේ කැලේක ඉන්නේ තනියෙන් ඉන්නේත්. ඉතින් එතකොට එයා තීරණය කරන්නේ මේ කොහොම හරි මම පවුරක් හදන්න ඕනේ මේ තියෙන දේවල් වලින්. පේන්න තියෙනවා මේ ඇතැම් තැන්වල තනකොළ තියෙනවා, ඇතැම් තැන්වල ගස් වැටිලා තියෙනවා, විවිධ දැව වර්ග පේන්න තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම කොහොම හරි මම අරගෙන එකතු කළා කොහොම හරි මම පවුරක් හදන්නවා. එතකොට මේ පුදුමාකාර වෑයමක් දරලා මේ දැනට තියෙන දේවල් වලින් එතනත්තා උත්සාහයෙන් හදන පවුරක්. පස්සේ පහුර හදලා ඉවරලා ඊළඟ මොකද කරන්නේ? ඉතින් පහුර උඩ නැගපු වමනින් එගොඩට යන්නෙත් නැහැ. දැන් පහුර හදාගත්ත අමාරුවෙන්. හැබැයි පහුර නැග්ග වමනින් එගොඩට යන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් බුදුහාඳුර කියනවා හත්තේහිච පාදේහිච වායමමාන මේ අතින් පයින් තමනුත් වෑයම් කළා තමයි එයා එගොඩට යන්නේ. ඉතින් යනු අපිට පේන තියෙනවා මේ බුදුහාඳුර දෙන උපමාවේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී ගඟෙන් ගොඩට යන්න අවශ්‍යයි කියන එකත් එයාට හොඳටම වැටහෙනවා. මේ ගොඩ තියෙන ආපදාව ගැන, මේ ගොඩ තියෙන අන්තරාය ගැන එයාට හොඳටම වැටහෙනවා. හැබැයි පහසුවෙන් ඒගොල්ලට යන්න නැවක් උරුවක් පාරුවක් නැත්තම් පාලමක් එහෙම ඇත්තෙත් නැහැ. එහෙනම් තමන් පුදුමාකාර වෑයමක් දරන්න ඕනේ. මේ දැනට මොකද්ද තියෙන්නේ? දැනට මොකද්ද මේ බුදුහාඳුරු දේශනා කළ තියෙන්නේ? දැනට තියෙන දේ මොකද්ද කියලා ඒ දැනට තියෙන දේවල් උපයෝගී කරගෙන තමයි යා පහුර හදාගන්නේ. පහුර හදාගෙනත් ඒකේ හරියට නිකන් දිගා වෙලා අතිනුත් පයිනුත් වෑයම් කළා තමයි අප්‍රමාණ වේසක් දරලා ඒගොල්ලට යන්නේ. දැන් ඊළඟට එන කොටස තමයි තවත් මනරම් බුදුරජාණන් වහන්සේ කියන යන්න උනාහං ඉමං කුල්ලං සීසේවා ආරෝපෙත්තා. කන් දේවා උච්චාරෙත්තා. ඊන කාමං පක්කමෙයියන්ති. දැන් මේ තැනත් ඒගොල්ලට ගියාට පස්සේ කල්පනා කළොත් එහෙම මේ පහුර මට හුඟා ප්‍රයෝජනවත් උනා. මේගොල්ලට එන්න තමයි ඒ නිසා මේ පහුර ඔළු උඩ තියන් යන්න ඕනේ. එහෙමත් නැත්නම් කර උඩ තියාගෙන යන්න ඕනේ. කියලා ඉතින් මෙයාට මෙහෙම අදහසක් ඇති වුණොත් තංගින් මඤ්ඤත බික්කවේ අපිනිසෝ පුරිසෝ ඒවංකාරී තස්මින් කුල්ලේ කිච්චකාරී අස්සතාති අස්සාතාති අස්සාති. මහණුනි මේ ඒ විදිහට මේ පහුර කෙරෙහි හැසිරෙන තැනත්තා නිවර්දිව හැසිරෙන කෙනෙක්ද කියලා බුදුහන් වහන්සේ අහනවා අනිකුත් භික්ෂුන් වහන්සේලාගෙන්. ඉතින් එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා කියනවා නැහැ ස්වාමීනි. ඊට පස්සේ බුදුහාඳුරෝ දැන් ආයෙත් කතා කරලා අහනවා දැන් මේ විදිහට එගොඩට ගියාට පස්සේ තවත් කෙනෙක් කල්පනා කරනවා මේ පහුර මට ප්‍රයෝජනවත් වුණා. මේ පහුර නිසා තමයි මම මේ ෂේම භූමියට පැමිණියේ. කිසිම අන්තරායක් නැති, නපුරක් නැති, බාධාවක් නැති මේ එගොඩට පැමිණියේ මේ පහුර උපයෝගී කරගෙන. දැන් මම මොකද කරන්න ඕනේ? එක්ක මේ පහුර ගොඩට ඇදලා දාලා යන්න ඕනේ. නැත්තම් මේ වතුරෙම පා කළා මං යනවා. මගේ ගමන මං සැහැල්ලුවෙන් යනවා. මේ පහුර එක්ක ගොඩට ඇදලා දානවා. එහෙම නැත්තම් වතුරෙම පා කළා අරිනවා. ඉතින් මෙන්න මේක කරොද්ද නිවැරදි. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා හේවම් බත්ති. ඒ කියන්නේ ඒ පහුර එක්ක පා කළා හැරීම, අතහැරලා දැමීම, එගොඩ අරගෙන ඒ ගොඩ දිව තබලා යෑම තමයි එතකොට එහෙනම් අනුගමනය කළ යුතු පිළිවෙත වෙන්නේ. ඒවමේවකෝ භික්කවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේශිතෝ නිත්තරණත්තාය නෝ ගහනත්තාය. එබැවින් මහන්නි මම පහුරකට උපමා කළා ධර්මයේ දේශනා කරනවා. මෙය එතර වීම පිණිසයි ග්‍රහණය කිරීම පිණිස නොවේ. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේශිතං ආජානන්තේහි ධම්මාපිවෝ පහතබ්බා පගේව අධම්මා. මහණනි මම ධර්මයත් මේ අන්දමින් පහුරකට උපමා කළා නම් දේශනා කළා තියෙන්නේ. ඒ ධර්මයත් බැහැර කළ යුතු නම් මේ අධර්මයන් ගැන කවර කතාද කියලා බුදුරජාණන් වහන්සේ මේකට තවත් කොටසක් එකතු කරනවා. ඒ කියන්නේ මේ තරම් මේ සංසාර දුකින් අත මිදෙන්න, හිතේ කෙලෙස් දුරු කරගන්න, බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්න මේ ඉතාම වටිනා සද්ධර්මයන් දේශනා කළා. ඒ ධර්ම සද්ධර්මයේ දේශනා කළා ඒක අපි ඉගෙනගෙන ඒකෙන් ගුණහරුකම් අරගෙන ඒ අනුව අපේ ජීවිත හැඩගස්වගෙන ඒ අනුව අපිත් සංසාරයෙන් ඈතර වෙලා ඊට පස්සේ එහෙනම් අපිටත් සිද්ධ වෙන්නේ මේක අතහරින්. දැන් ඊට පස්සේ යම්ස කෙනෙක් ඒ ධර්මය අතහරින් නැතුව ඒකත් ඔළුවට තියාගෙන ඒකත් කරේ තියාගෙන යනවා නම් ඉතින් මේ බුදුහාඳුරු කියපු අර්ථය අපිට තේරෙලා නැහැ. හැබැයි ඉතින් මේකේ තවත් පැත්තක් අපිට හිතන්න අවශ්‍ය වෙනවා. දැන් ඇතම් කෙනෙක් මේ විදිහට බුදුහාඳුරුව මේ පහුරකට ධර්මයේ උපමා කරලා තිනවය. මේකත් ඉතින් අත්හරින්න වෙනවය කියලා. මේ පහුර පාවිච්චි කරලා එගොඩ වෙන්න කලින්ම මේ පහුර අතහැරලා දැම්මොත් ඉතින් ඒ කියන්නේ එතනත් තියෙන්නේ අන්තගාමී වීමක්. ඇතම් කෙනෙක් එහෙමත් කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපි ඔරුවකින් පාරුවකින් ගඟේ ඈතර වෙවි ඉන්නකොට මගදිම මේක පෙරලලා දානවා. එතකොට තමනුත් විනාශ වෙනවා, පහුරෙන්නුත් ගන්න තියෙන ප්‍රයෝජනෙ නැති වෙනවා. මොකද ඒ අර්ථය ඉෂ්ට වුණේ නැහැ. තාම මේ ඈතර වෙමින් ඉන්නේ. එක්කෝ තාම මේ පහුර තනමින් ඉන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ අපි මේ පහුර හදමින් දෙන්නේ පහුරට උමනා කරන කැලේ ගොඩස් කොටස් එකතු කරමින් දෙන්නේ. එහෙමත් නැත්නම් දැන් පහුර හදලා ඉවරයි මේ පහුර පාවිච්චි කරලා ඒගොඩ යමින් දෙන්නේ, ඈතර වෙමින් දෙන්නේ. එහෙමත් නැත්නම් දැන් ඈතර වෙලා අවසන් වෙලා දින්නේ. කියලා එහෙනම් අපි පොඩ්ඩක් තේරුම් ගත යුතු වෙනවා. අපි පහුර තනා ගන්නත් අවශ්‍යයි. ඒකටත් මේ වටේ පිටේ තියෙන දේවල් උපයෝගී කරගෙන අපේ දක්ෂතාවය උපයෝගී කරගෙන අපේ නුවණ පාවිච්චි කරගෙන මේ පහුර තනා ගන්නත් අවශ්‍යයි. ඊට පස්සේ අප්‍රමාණ වෙහසක් දරමින් පහුරත් පාවිච්චි කරලා ඈතර වෙන්නත් අවශ්‍යයි. ඒකටත් කාලයක් ගත වේවි. ඊට පස්සේ එහෙමනම් මෙන්න මේ විදිහට අපි පහුරක් විදිහට මේක දැන් එක්ක පාකල්ලා අරින්න තියෙන්නේ නැත්නම් ගොඩ බිමට ඇදලා දාන්න තියෙන්නේ ඊට පස්සේ. ඉතින් අපි කලබල වෙලා අන්තගාමී වෙලා අපි දක්ෂයි කියලා කියාගන්න ධර්මයක් එකපාරටම අපි අත්හැලා දැම්මොත් ඒකේ අර්ථය ඉෂ්ට වෙන්න කලින්ම අපි ඒක අත්හැලා දැම්මොත් ඉතින් ඒ කියන්නේ අපි ඉක්මන් වුණා වැඩි. අපි හිතන් තේරුම් ගත යුතුයි මේ ධර්මයේ බුදුහාඳුරෝ පහුරකට උපමා කරපු බව ඇත්ත. හැබැයි මම තාම ඊතර වෙච්ච කෙනෙක් නෙමෙයි. ඊතර වෙච්ච කෙනෙක් නම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. අරහත්ත්වයටපත් වෙච්ච තැනැත්තෙක් නම් එහෙමනම් ඉතින් අර කිව්වා වගේ මේ ධර්මයේ පැත්තකට දාන්න පුළුවන්. අතහැරලා දාන්න පුළුවන්. මොකද Tamanට ආයි දැන් කරන්න කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය, පහුරෙන් ගත යුතු ප්‍රයෝජනය අරගෙන හමාරයි. ඊට පස්සේ ඉතින් මේක දැන් අතහැරලා දාන්න පුළුවන්. හැබැයි එතෙක් ඉතින් අපිට මේක පාවිච්චි කරන්න අවශ්‍යයි ඊතර වීම පිණිස. අපි හදලා ඒක මේ විකුණ විකුණ ඉඳලා හරියන්නේත් නැහැ. මේ ගඟට බහින්න එන අනිත්යයට මේක දී දුන්නේ නැහැ කියලා මේකින් හරියන්නේත් නැහැ. තමන් ඊතර වෙන්නයි අවශ්‍ය වෙන්නේ. තමන් මේ පහුර හදාගත්තේ තමන් ඊතර වෙන්න. තම තමා වශයෙන් තම තමාගේ ශක්ති බලමින් එතකොට මේ පහුර හදාගෙන අපි මේ පහුර පාවිච්චි කළේ නම් ඊතර වීමේ ක්‍රියාව තම තමා වශයෙන් කළ යුතු වෙනවා. ඒතර ඒ කාරණාව අපි තේරුම් ගත්තොත් ඒතර තමන්ට තේරෙනවා මේක මම ඉගෙන ගත යුතුයි, හැදෑරිය යුතුයි, නුවණින් තේරුම් ගත යුතුයි, ඒක කියන දේවල් මගේ ජීවිතේට එකතු කරගත යුතුයි. අන්න එතකොට තමයි මම මේ ඊතර වීමේ ක්‍රියාව පටන් ගත්තා වෙන්නේ. මුලින් තියෙන නිකන් හදා ගැනීමක්, බාහිරින් දැකීමක්, පස්සේ පස්සේ තමයි මේක අභ්‍යන්තරගත වීමක්, තමන් තුල පිහිටීමක්, ධර්මයට නතු වීමක්, ධර්මයට නැමීමක්, ධර්මයේ තුල ප්‍රතිපත්තිය තුල හැසිරීමක් ප්‍රායෝගිකව තමන් කෙරෙන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් තමන් ඊතර වෙන බවක් තමන්ට හැඟෙන්න ඕනේ. මේ කලින්නම් අතිශය අවදානම් තත්වයක තමන්ගේ හිත තිබුණේ, නිරන්තරයෙන්ම කෙලෙස් බරිතවයි තිබුණේ, නිරන්තරයෙන්ම රාගයෙන් දැවි දැවි තමයි හිත තිබුණේ, නිරන්තරයෙන්ම ද්වේෂයෙන් දැවි දැවි තමයි හිත තිබුණේ, නිරන්තරයෙන්ම මෝහයෙන් පැටලි පැටලි අන්ධකාරයකයි හිත තිබුණේ. නමුත් දැන් එහෙම නැහැ. දැන් මේකේ යම්කිසි සහනයක් තියෙනවා. මම මේ ධර්මයේ හැදෑරුවා, නුවණින් විමසා බැලුවා, ඒකේ තියෙන කාරණා මම තේරුම් ගත්තා. ඒ අනුව මම දැන් හැසිරෙනවා. ඒ අනුව මම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ප්‍රායෝගිකව මේ ධහම තුල පිළිපදිනවා. එහෙමනම් ඒකේ ආනිසංශ පොඩ පොඩ තමන්ට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අර අවදානමින් ඈත් වෙන ගතියක්, ඒ වගේමයි ෂේම භූමියකට ලං වෙන ගතියක් තමන්ට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ යා දැන් පහුර දියත් කළා. පහුරෙන් වැඩේ ගන්න පටන් ගත්තා. එතකොට අන්න මේ අවදානමින් යා ඉවත් වෙනවා. දැන් මේ දැන් ඉන්න தත්ත්වය අවදානම්. දැන් ඉන්න தත්ත්වය භයානකයි. කොයි වෙලාවෙ කෙලස් මායයට තමන් හසු වෙනවද දන්නේ නැහැ. ගොදුරු වෙනවද දන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ බෝධිපාක්ෂික ධර්මයන් යම්ස කෙනෙක් තමන්ගේ චිත්ත සන්තානය තුළ දිනු කරන්න පටන් ගත්තා නම් එතකොට ඉතින් පොඩ පොඩ එයාට දැනෙන්න ඕනේ දැන් මේ තමන් ටිකක් අර හිටපු අවදානමින් ඉවත් වීමක්. කලින් තරම් භයානක තත්යක නෙමෙයි දැන් ඉන්නේ. දැන් පොඩ්ඩක් අස්වැසිල්ලක් තියෙනවා. විටින් විට හෝ හිතේ සමාධියක් තියෙනවා. විටින් විට හෝ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. විටින් විටෝ හිතේ පස්සද්ධියක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. විටින් විටෝ කෙලෙසුන්ගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විටින් විටෝ උපාදාන වලින් දැඩි ග්‍රහණයකින්, දෘෂ්ටිගත වීමකින් තොරව ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා එහෙනම් තමන්ට වැටහෙන්න ඕනේ. එහෙනම් අර පහුරේ දැන් අපි එහාට යනවා. පහුර දැන් අපි හදන අවස්ථාවනේ, පහුර දැන් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඈතර වෙමින් ඉන්න අවස්ථාව. ඉතින් ඒකෙත් ඉතින් මගදී නවත්තලා හරියන්නේ නැහැ. අතින් පයින් වෑයම් කළා. දැන් මේ ඊතර වීම අවශ්‍යයි. ඒ වෑයම එහෙනම් අඛණ්ඩව කරන්න අවශ්‍යයි. ගඟමැද්දේ අපේ වෑයම අතරලා දැම්මොත් ඊට පස්සේ ඉතින් වතුරට ගහගෙන යනවා. ඉතින් ඒක නිසා මේ පෙන්වන උපමාවල පුදුමාකාර ගැඹීරත්වයක් තියෙනවා. ප්‍රායෝගිකත්වයක් තියෙනවා. අපි මේ අතින් පයින් වෑයම් කරමින් මේ ඊතර වීම එහෙනම් අපිට දැනෙන්න ඕනේ. අපි ඒ සඳහා යෙදෙන්න ඕනේ. ඒ අනුව අපිට යම් කිසි ආනිසංසයක් ලැබෙන්න ඕනේ. ඒක තමන්ට දැනෙන්න ඕනේ. කලින් තරම් දැන් අන්තරායක තැනක, භයානක තැනක, ආපදා සහිත තැනක නෙමෙයි දැන් ඉන්නේ. ඒ වෙනුවට යම් පමණක සහනයක් තියෙනවා. යම් පමණක හිතේ සැහැල්ලුවක් තියෙනවා. කෙලෙසුන්ගෙන් ඈත්වීමක් පේන්න තියෙනවා. දැන් පොඩ්ඩක් මම මේ භයානක වූ මෙතරෙන් එතරට යන බවක් පේන්න තියෙනවා. කිරන්න තමන්ට දැනෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා. අපි හිතමු තවත් මෙතෙන්ටත් යන්න කලින් තවත් ඉතින් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. අපි දැන් අර ධර්මයේ කෙරෙහි වැරදියට පිහිටීම සම්බන්ධයෙන්. ඇත්තටම දැන් අපි ධර්මයක් ඉගෙනගෙන ඒක ඔළුවේ දරාගෙන ඒක මතක තියාගෙන මෙන්න මෙච්චර බහුශ්‍රිත භාවයක් මට තියෙනවා අය, මෙන්න මේ උපාධි මට තියෙනවා අය කියලා කියාපාන්න යාම තුළ එකාතකින් ධර්මයේම පාවිච්චි වෙලා වුණත් අපි තුල ආත්ම දෘෂ්ටියක් එමත් නැත්නම් සක්කාය දිට්ඨියක් වැඩෙන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට මේ ධර්මයේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් දන්න ඇය ඉන්නවා, බහුශ්‍රුතව ඇය ඉන්නවා. ඉතින් ඒ ඇතරේ මමත් බහුශ්‍රුතයෙක් කියලා පියාපාන්න ඇතම් කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා. ඉතින් එතකොට ඒ අයගේ වැඩෙන්නේ කෙලෙස් මිසක් ඒ ධර්මයෙන් බලාපොරොත්තු වෙච්ච නියමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේමයි ඊට පස්සේ අපි හිතමු වෙන කෙනෙක් වැරදියට යමක් කියනකොට තමනුත් වාදයට එළඹෙන්නේ බොහොම ආදානග්‍රාහීව. තමන්ගේ එකමයි හරි, අනිත් එක්කෙනා සම්පූර්ණයෙන් වැරදි කියන ආකල්පෙන් ඉතාම දැඩි ආදානග්‍රාහීව, දැඩි මතයකින් නැත්තම් කෝපාවිෂ්ඨව තමයි මේ අනිත් කෙනාත් එක්ක වාදයට පිවිසෙන්නේ. ඉතින් අනිත් කෙනා දන්නෙත් එයාගේ පැත්ත විතරයි. අනිත් කෙනා හිතන්නේත් ඒ විදිහටමයි. අනිත් කෙනායි වැරදි, මේ ඉදිරිපත් වෙන කෙනායි වැරදි, මමයි හරි. ඉතින් මේ දෙන්න අතර දැන් පුදුමාකාර ගැටුමක් විවාදයක් පැන නගිනවා. මොකද දෙන්නම හිතන්නේ මම තමයි හරි කියලා. නමුත් බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ එහෙම ගැටුමක් ඇති වෙන්න විදිහක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඊට පාදක වෙච්ච ඒ අවස්ථාව. බුදුරජාණන් වහන්සේත් ඒ දණ්ඩපාණී ශාක්‍යයත් මුණ ගැසිච්ච අවස්ථාව. ඒ දණ්ඩපාණි ශාක්‍ය අහන්නේ මොකද්ද ඔබ වහන්සේගේ මතේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද මේ කිසිම කලහයකට, කිසිම විවාදයකට, බැන ගැනීමකට නැත්තම් මතවාදයකට යන්නේ නැත්තම් අන්න ඒක තමයි මගේ මතේ. අන්න ඒ බඳු දහමක් තමයි මම දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම අපි නිවැරදිව ගත්තනම්, අවබෝධ කරගත්තනම්, ඒකේ අපි පිළිපැද්දනම්, ඒ කියන්නේ කිසිම ගැටුමක් ඇති වෙන්න විදිහක් නැහැ. මතවාදයක පැටලෙන්න විදිහක් නැහැ. දෘෂ්ටිගත වීමකට විදිහක් නැහැ. අපේ දැනට තිබුණා නම් මොකක් හරි දෘෂ්ටිගත වීමක්, අපේ දැනට තිබුණා නම් ප්‍රබල මතයක හිරවීමක්, අපේ හිත ඇතුලේ දැනට තිබුණා නම් මොකක් හරි ආතතිගත වෙච්ච ස්වභාවයක්, ඒවා ඔක්කොම දුරවෙමි, හිත සහනශීලී වෙමින්, සැහැල්ලු වෙමින්, නිදහස් වෙමින්, මධ්‍යස්ත වෙමින්, දෘෂ්ටි ඉවත් වෙමින් යා යුතු බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේ දෘෂ්ටි ගැන අත්‍තර මේ සූත්‍රයේ තව එහාට යනකොට අපිට පේන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණුත් ඉදිරිපත් කරනවා. මේ දෘෂ්ටි වලින් කීපයක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. චෛමානි භික්කවේ දිට්ඨිඨානි කතමානි ච. මහණෙනි, මේ දෘෂ්ටි වලට නැත්නම් වැරදි දැකීම් වලට මුල් වෙන ඉබඳුම මූලිකන්ද මේ දෘෂ්ටි හයක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙවිල නිකන් මුල් බැසගත්ත මූලිකම වශයෙන් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන වැරදි දෘෂ්ටි. හැබැයි මේ වැරදි දෘෂ්ටි හය පාදක කරගෙන ඊට වඩා ඈතට විහිදෙන, ඊට වඩා හුඟා ගැඹුරට කාවදින තවත් දෘෂ්ටි ජාලාවක් විහිදෙන්න පුළුවන්. දැන් මේ පිංගතුන් අහලා ඇති දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම දෘෂ්ටි 62ක් දේශනා කරලා තියෙනවා. දැන් මෙතන මේ කතා කරන්නේ ඒ විවිධාකාර දෘෂ්ටීන් වලට මුල් වෙන ඊට පාදක වෙන මූලිකම මට්ටමේ වැරදි දෘෂ්ටි හයක් ගැන. පළවෙනි දෘෂ්ටිය මොකද්ද? බුදුහාමුදුරින් මේක ඉදිරිපත් කරන්න පටන් ගන්නෙ මේ සාමාන්‍ය කිසිම ධර්මයක් නොදන්නා, ඒ සත්පුරුෂ ධර්මයන් නොදන්නා වූ තැනැත්තාගේ හිතේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනු අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. මේ යම් කෙසේ මේ දහමක් අහලවත් නැති පෘතග්ජන අන්ධ බාල පෘතග්ජනයෙක් ඉන්නවා, එයා කවදාවත් මේ ආර්යෙක් දැකලවත් නැහැ. ඒ ආර්ය ධර්මයක් කෙනෙහි එයා පිහිටල නැහැ. ඒක සම්බන්ධයෙන් එයා තියෙන අදක්ෂතාවයක්, ඒක ගැන මොකක්වත්ම හැඟීමක් එයාට නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ, ඒ ආර්ය ධර්මයක විනීත බවක් හික්මීමක් ඇත්තෙම නැහැ. ඒ වගේම එයා සත්පුරුෂයෙන් දැකලා නැහැ, සත්පුරුෂයෝ ඇසුරු කරන්නේ. ඒ නිසාම සත්පුරුෂ ධර්මයක කිසිම කුසලතාවයක් එයාට නැහැ. එයා මොකද කරන්නේ? රූපං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. එතකොට මෙයා මේ තමන්ගේම අපි කිතමු කය, මේ ශරීරය එයා දකින්නේ මේක මට අයිති, මේකයිලා මගේ කය. ඒ වගේම මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය. ඒතර ඒ කියන්නේ තමන්ගේ කය දිහා එයා දකින්නේ ආත්මයක් විදිහට. එහෙමත් නැත්නම් එයා දකින්නේ මේ කය කියන්නේ මම කියලා. එහෙමත් නැත්නම් මේ කය ඇවිල්ලා මගේ කියලා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් අපි හිතමු අපි අතීතයේදී ගත්ත ජම්ස ඡායාරූපයක් තියෙනවා. ඒතර ඒ ඡායාරූපය අතට හම්බෙච්ච ගමන් එක පාටම වුණ අපිට මතක් වෙනවා මේ ඉන්නේ මම. අපි කියනවා මේ ඉන්නේ මම. නැත්නම් අපි හිතමු පිරිසක් ඉන්න ඡායාරූපයක් ඉන්නවා. අපි හිතමු අපේ පාසලේ ඔන්න අවසන් වෙනකොට ඔන්න ගත්ත ඡායාරූපයක් සමූහයක් ඉන්නවා. අපේ යාළු මිත්‍රාදීන් ඔක්කොම ඉන්නවා. එහෙම නැත්නම් අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ඔන්න ගත්ත සමූහ ඡායාරූපයක්. නැත්නම් අපි මාකරි දුර ගමනක් ගිහිල්ලා ඥාති පිරිසත් එක්ක ගත්ත සමූහ ඡායාරූපයක්. එහෙම නැත්නම් අපි රැකියා කරන ස්ථානයක ඒ අනිකුත් පිරිසත් එක්ක ගත්ත සමූහ ඡායාරූපයක්. දැන් මේ සමූහ ඡායාරූපයක් පෙන්වනකොට ඉතින් එක පාටම අපි හිත යන්නේ කොහෙද මම ඉන්නේ. ඉතින් එතකොට මේ රූපය මූලික කරගෙන ඒ ඡායාරූපයේ තියෙන ප්‍රතිබිම්බය මූලික කරගෙන එතන මම කියලා එකක් කොහොමනම් අපි හදනවා. ඒතර මෙන්න මේ කය පාදක කරගෙන මේ රූපේ පාදක කරගෙන මේ වර්ණ සටහන හැඩය නිමිති මේවා පාදක කරගෙන මම කියලා ස්වභාවයක් අපි හිතෙන් හදනවා. ඒතර මෙහෙම මේ රූපයේ මේ ශරීරයේ මේ කයේ එක්ක කෙලින්ම අපි හිතා ගන්නවා මේ කය කියන්නේ මමයි කියලා, මගේ ආත්මයයි කියලා. නැත්තම් මේ තියෙන්නේ මේ ඉන්නේ මම කියලා අපි ඒ කයට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. එහෙමත් නැත්තම් කියනවා මේ කය මට අයිති කියලා. මේ ඇයිද මගේ කය කියලා. ඉතින් එතකොට අපිට පේනවා මේ වෙලාව හොඳටම මුල් බැහැගත්ත දේවල්. ඉතින් අපි පුංචි කාලේ උපදිනකොට ඉතින් මේ අපිට නමක් තිබුණෙත් නැහැ. අපි ඉන්න තැනක් ගැන අපිට හැඟීමක් ඇත්තෙත් නැහැ. ගමක් නගරයක් රටක් ගැන හැඟීමක් ඇත්තෙත් නැහැ. අම්මා තාත්තා ගැන එහෙම ලොකු හැඟීමක් ඇත්තෙත් නැහැ. පොඩ පොඩ තමයි අපි අපේ දේවල් අපේ ඔළුවට දාගත්තේ. ඉතින් අම්මා තාත්තා අපිට ඒවා කියලා දුන්නේ. පුතාගේ නම මේකයි, දුවගේ නම මේකයි කියලා. ඉතින් අපිට නමක් පටබැඳුණා. ඊට පස්සේ මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා කියලා අපි අම්මා තාත්තා අඳුනගත්තා. මේ ඉන්නේ අක්කා, මේ ඉන්නේ අයියා, මේ ඉන්නේ මාමා කියලා ඉතින් අපි තව තව ඥාතීන් අඳුනගත්තා. මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ ආගම කියලා ඉතින් අපි මේ දේවල් උත් අඳුනගත්තා. ඉතින් මේ විදිහට අපි ඔන්න කෙනෙක් පුජ්‍යලේක් මමෙක් වශයෙන් දැන් හොඳට ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. හොඳට දැන් මුල් බැහැ ගන්නවා. ඒ ආත්ම දෘෂ්ටිය අපි තුල හොඳට පැලපදියම් වෙනවා. අපිට ලැබෙන ඒ අවවාද, දේවාපියන්ගෙන් ලැබෙන ආදර්ශ, ගුරුවරුන් කියලා දෙන විෂයන්, පුවත්පත් වලින්, සංගරා වලින්, ප්‍රවෘත්ති වලින් අපිට අහන්න කියන්න ලැබෙන දේවල්, මේ සියල්ලම තමා තුල කෙනෙක් ඉන්නවා, පුජ්‍යලේක් ඉන්නවා, මමෙක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා කියන ඒ මතය හොඳට මුල් බැහැ ගන්න, හොඳට අපේ හිත තුල කිඳා බැහැ ගන්න උපයෝගී වෙනවා. හැබැයි ඉතින් අපි උපදිනකොට හරිම අහිංසකයි. අපේ හිතවල පුදුම පවිත්‍රතාවක් සෑහෙන දුරකට තිබුණා. අනුසේ වශයෙන් ඉතින් මේවා ක්‍රියාත්මක වුණා. නමුත් ඒ අනුසේට ලොකු පෝෂණයක් ලැබිලා, අනුසේට ලොකු ගැම්මක් ඇවිල්ලා අපි තුල මේ ආත්ම දෘෂ්ටිය දැඩිව මුල් බැහැ ගැනීමක් තව තව මේ අපේ ජීවන රටාව හරහා, අපේ අධ්‍යාපන ක්‍රම හරහා, අපේ රැකියා වෘත්තීන් හරහා සිද්ධ වෙනවා. ඒත් ඒකේ එක පෙන්නුම් කරන අංශයක් තමයි අපි මේ කය මේ ශරීරය මම කියා ගැනීම. අපි ජාතික හැඳුනුම්පත පාවිච්චි කළා, ගුවන් ගමන් බලපත්‍රය පාවිච්චි කළා, අපි මේ ඡායාරූප පාවිච්චි කළා. ඉතින් මේ හැම තැනකදීම මේ කය ඉදිරිපත් කළා අපි මමත්වය ප්‍රකාශ කරනවා, මගේ කියා ගන්නවා, මේ ඉන්නේ මම කියලා කියා ගන්නවා. නැත්තම් මේ අයිති මටයි කියලා අපි අයිතියක් හඟව ගන්න. වේදනම් ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. එතකොට වේදනාව මේ වෙලාවේ මම හරි සතුටින් ඉන්නේ, මේ වෙලාවේ නම් මම පුදුම දුකෙන් ඉන්නේ. ඒ ගිය සතියේදී මට මෙන්න මෙහෙම අසනීපයක් වැළඳුණා. ඉතින් මේ වෙලාවේදී මම රෝගාතුරව ඉන්නේ. අද ටිකක් මගේ ඔළුව කැක්කුමයි. ඉතින් මේ අපි මේ කරන ව්‍යවහාරයන් වල මේ අපේ කයේ හටගත්ත විවිධ වේදනාවන්, එමත් නැත්නම් හිතේ හටගත්ත විවිධ සොම්නස් දොම්නස් වේදනාවන්, ඒ සියල්ල කෙරෙහි අපි පිහිටන ආකාරය. ඒක කොහොමද එක්කෝ කෙලින්ම මම කියලා අපි කියන්නේ? කොහොමද එක්කෝ කෙලින්ම ඒක මගේ කියලා කියන්නේ? එමත් නැත්නම් ඒ වේදනාවක් ඒ සොම්නසක් දොම්නසක් පාවිච්චි කළා, ඒකට ඇඟිල්ල දික් කළා, අත දික් කළා, මේ ඉන්නේ මම කියලා කියන්නේ. එතකොට ඒකත් අපිට තේරෙනවා මේ අපිට හැදෙන විවිධාකාර දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන්, සැප වේදනාවන්, අපේ ජීවිතය හරහා යන මේ සැප දුක් උපේක්ෂා වේදනාවන්, එහෙම නැත්නම් ඒවාට පාදක වෙන විවිධ ලෙඩ රෝග ආදිය, මේ සියල්ල තුළින් අපි කෙනෙක් හදා ගන්නවා, පුජ්ජලෙක් හදා ගන්නවා, තැනැත්තෙක් හදා ගන්නවා, විඳින්නෙක් හදා ගන්නවා. ඒ කියන්නේ වේදනාව විඳින කෙනෙක්, වේදනාව අත්විඳින තැනැත්තෙක්, වේදනාව හරහා යන පුද්ගලෙක්, වේදනාව විඳින මම, ඇයි මටම උනේ කියලා ඔන්න අපි අහන තරමට මේ වේදනාවල මුල් බැහැ ගන්නවා. ඒක මමෙක් කියා ගන්නවා, පුද්ගලෙක් කියා ගන්නවා. සංඥං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. විවිධාකාර සංඥාවක්. කලින් මතක් කළා වගේ අපිට උපදිනකොට නමක්වත් තිබුණේ නැහැ. නමුත් දැන් ඔන්න නමක් අපිට පටබැඳිලා තියෙනවා. සමහර විට විශ්වවිද්‍යාලයකින් ගත්ත උපාධියක් කරා ඒ නමට අකුරු කීපයකුත් එකතු වෙලා තියෙනවා. සමාජයෙන් කොහෙන් හරි ලැබිච්ච තාන්න මාන්න නිසා තවත් ඔන්න යම් යම් පටබැඳි නාමයන් අපිට තියෙනවා. ඊට පස්සේ ඉගෙනගත්ත භාෂාවක් තියෙනවා, අකුරු තියෙනවා, වචන තියෙනවා. ඒ භාෂාවට මම ලොකු ඇල්මක් දක්වනවා. ඒක මට විවිධ රූප පේනවා, සද්ද ඇහෙනවා. ඉතින් මේවැය විවිධ සංඥාවන් තියෙනවා. මේ හැම දෙයක්ම හැබැයි මම යම්සි අයිතියක් ප්‍රකාශ කරන ගතියක්, එක්ක ඍජුවම ඒ සංඥා මම කියා ගන්න ගතියක් පේන්න තියෙනවා. කියන හුඟක් වෙලාවට අපි පටන් ගන්න බොහොම සරල තැනකින්, හැබැයි ඒ සරල තැන ටික 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 ව්‍යාප්ත වෙවි ව්‍යාප්ත වෙවි ඒ තුලට අපි කිඳා බහින ගතියක්, ඒ තුල අතරමං වෙන ගතියක්, ඒ තුල වල්මත් වෙන ගතියක්, ඒ තුලට පුදුමාකාර විදිහට බැහැ ගන්න ගතියක් පේන්න තියෙනවා. මොකද මේ සංඥා ලෝකයමයි අපිව වට කරගෙන ඉන්නේ. දෙයක් දිහා බලද්දී ඉතින් මේ විවිධ නිමිති සංඥා හැඩතල රූප සටහන් වර්ණ සංඥා මේවා තමයි අපිට පේන්නේ. සද්ද ඇහෙනකොටත් ඒ වගේමයි, විවිධාකාර රටාවන්, විවිධාකාර සංඛ්‍යාතයන්, විවිධාකාර තනු නාදමාලා රටා තමයි අපිට ඇහෙන්නේ. ඒවෙන් තමයි අපි හඳුනගන්නේ. ඒතර මේ හඳුනා ගන්නා දේවල් වල අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා කියාපාන ගතියක් පේන්න තියෙනවා. ඊට පස්සේ සංඛාරේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. විවිධාකාර සංස්කාරයන් හිත ඇතුළේ නිරන්තරයෙන් මෙතන විවිධ සිතුවිලි පහළ වෙනවා. විවිධාකාර චේතනාවන් පහළ වෙනවා. ඒ චේතනාවන් මේ සිතුවිලි සියල්ල මම කරගන්නවා. එක්කෝ ඒවා මගේ කරගන්නවා. මට මෙහෙම හිතුණා මේ විදිහට මම කළා. මම නම් හිතන්නේ මේ අන්දමින් තමයි. මේක ඇවිල්ලා මගේ සිතුවිල්ලක්. මේක ඇවිල්ලා මගේ අදහසක්. මේ අදහස ඉදිරිපත් කළේ මම තමයි මුලින්ම. මම තමයි මේ අදහස මේ සභාවට ඉදිරිපත් කළේ, ඒක තමයි සම්මත වුනේ. මගේ අදහස තමයි හැමෝම පිළිගත්තේ. ඉතින් මේ විදිහට අපි මේ ඉදිරිපත් කරපු අදහස, අපේ සිතැඟිය, අපේ සිතුවිල්ල, අපිට ආපු චේතනාව අපි පුදුම විදිහට උජාරුවෙන් කියනවා. ඒක ඊටාම ප්‍රබල අදහසක්, ඒක ඊටාම වටිනා අදහසක්, ඒක ඊටාම ප්‍රයෝජනවත් අදහසක්. අනිත් අය සියලු දෙනාම ඒකට නැමී සිටිය යුතුයි, ඒක පිළිපැදිය යුතුයි. මගේ අදහස තමයි වටිනම අදහස කියලා අපි මේ හිතේ ආපු අදහසකට, හිතේ ආපු සිතුවිල්ලකට අපි පුදුම විදිහට ඇල්මක් දක්වනවා. ඒක මගේ කියා ගන්නවා. ඒකට ලොකු තැනක් දෙනවා. අනිත්‍යයත් එක්ක ඒක ගලපලන් ගලපලා බලන්න ඊට වඩා අනිත්‍යයේ මතයට වඩා අනිත්‍යයේ අදහසට වඩා අනිත්‍යයේ සිතුවිල්ලට වඩා මගේ සිතුවිල්ල මගේ අදහස උඩින් තියාගන්න පුදුමාකාර වෑයමක් ගන්න. ඉතින් එතකොට පේන දෙනවා අපි කොයිතරම්නම් මේ හිතේ පහළ වෙන මේ తాවකාලිකව ආපු සිතුවිල්ලකට ලොකු තැනක් දෙනවද? කොයිතරම්නම් අපි ඒකට මුල් තැනක් දෙනවද? එහෙම නැත්නම් ඒක අපි ඉස්සරහින් තියාගන්නවද කියන කාරණාව එහෙනම් පේන්න තියෙනවා. ඊට පස්සේ ඒකම පාදක කරගෙන ඒ බමුදුම චේතනා පාවිච්චි කරලා අපි කරපු ක්‍රියාවන්, අපි කරපු නිර්මාණ, අපි හදපු දේවල්. අපි ගයක් දොරක් හැදුවා නම් එතකොට මේ තමයි මම හදපු ගේ. අපි ඊට පස්සේ රචනාවක් ලියුවා නම් මේ මගේ රචනය, මේ තමයි මගේ කවිය, මේ තමයි මගේ ගීතය, මේ තමයි මම ඩිසයින් කරපු, මම අපි කියමු සකස් කරපු පාලම, මේ තමයි මම හදපු ඉස්කෝලේ, මේ තමයි මම උගන්වපු ඉස්කෝලේ, මේ තමයි මගේ ගීතය. ඉතින් මේ විදිහට අපි ඒ අපි කියපු දේවල්, කරපු දේවල්, හිතපු දේවල්, අපේ නිර්මාණ ඒවත් ඉතින් ඔක්කොම මම මගේ කරගන්නවා. ඒක එක්ක ඍජුවම මම කරගන්නවා. එහෙමත් නැත්නම් මේක මගේ කියලා අපි ඒකට අයිතිය හඟව ගන්නවා. නැත්නම් මෙය මමමයි කියලා එහෙනම් අපි කියා ගන්නවා. එතකොට මේ විවිධාකාර අන්දමින් මේ රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංස්කාරස්කන්ධයට අයිතිය ප්‍රකාශ කිරීමක්, ඒක ඍජුවම ආත්මීය සංකල්පයකින් දැකීමක්, ඒ තුල කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් අතිශය සූක්ෂම අන්දමින් අපේ හිත ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා උඩ, මේවා පාදක කරගෙන ඒ මත අපි තව තව වැරදි දෘෂ්ටීන් පොදි බැඳ ගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කීපයට දිට්ඨිඨාන කියලා කියන්නේ. ඉතින් ඒක තවත් දෘෂ්ටි දෙකක් තියෙනවා. ඒ දෘෂ්ටි දෙක දැන් එකතකින් කියන්න පුළුවන්. මේ පස්වෙනුව කියන්නේ විඥානස්කන්ධය සම්බන්ධයෙන් අපේ ඇතුළේ තියෙන වැරදි ආකල්පය කියලා. යම්පිතං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසං තම්පි ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානස්කන්ධයටත් වඩා නිකම් පුළුල් ගතියක් පේන්න තියෙනවා. යම්කිසි ඇහෙන් දැකපෝ, කනින් අහපෝ, නාසෙන් දිවෙන් කයින් අත්දැකපෝ, මනසින් දැනගත්ත, ඊළඟට යම්කිසි පත්වෙච්ච, හිතින් හිතලා බලපෝ, පරීක්ෂණය කරපු, විමසා බලපු, මනස යොදවපු යමක් තියෙනවා නම් එක්ක ඒක එක්ක මම කියා ගන්නවා, එක මගේ කියා ගන්නවා, මගේ අදහස කියා ගන්නවා, ඒක මගේ ආත්මය කර ගන්නවා. ඉතින් ඒ කියන්නේ දැන් අපි මේ ඉඳුරන් පරිහරණය කළා, ඇස්කන්නාසාදී ඉඳුරන් පරිහරණය කළා, ලෝකයේත් එක ගනුදෙනු කරන්න යනකොට ඒ ගනුදෙනුව හරහා අපි මමෙක් හදා ගන්න ආකාරය එළියේ තියෙන දේවල් අල්ලගෙන හරි අපි මමෙක් හදා ගන්නවා. මේ මෙතෙක් අපි කතා කරේ කතින් කියන්න පුළුවන් මේ ඇතුලේ දේවල් කියලා. නමුත් එළියේ දැකපු දේවල්, එළියෙන් ඇහිච්ච දේවල්, එළියෙන් දැනෙච්ච දේවල්, අපි යමක් හිතා බලපු දේවල්, මනස යොමු කරපු දේවල්, විමසා බලපු දේවල්, ඒවට පවා අපි මම කියා ගන්නවා. හිතමු අපි විද්‍යාඥයෙක් එහෙම ඒවා හොඳට කල්පනා කරලා හිතලා බලලා එයා යම්කිසි ප්‍රමේයක් ඉදිරිපත් කරනවා, යම්කිසි නීතියක් ඉදිරිපත් කරනවා, යම්කිසි විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කරනවා. ඒකෙන් තමයි එයා ප්‍රකාශ වෙන්නේ, මේකයිල මගේ මතය, මේකයිල මගේ ප්‍රමේය, මේකයිල පයිතගරස් ප්‍රමේය. ඉතින් අපි නම් දාලා තියෙනවානේ. ඉතින් එතකොට ඒ ප්‍රමේයක්, ඒ විද්‍යාත්මක සොයා ගැනීමක්, විද්‍යාත්මක සමීකරණයක්, එයා හොඳට හිතලා බැලුවා, කල්පනා කරලා බැලුවා, එහෙට මෙහෙට ගලපලා බැලුවා, සෑහෙන විමර්ශනයේ ලක් කළා, පරීක්ෂණයේ ලක් කළා, ඒ අනුව නිගමනයක් ආවා. එතකොට මේ අපි පැමිණිච්ච සියලු නිගමන, එල්බ ගැනීම, සිතා ගැනීම, විමසා බැලීම, මනස යෙදවීම, මේ සියල්ලමත් අපිට පුළුවන් මගේ කරගන්න. මේයිල මගේ අදහස, මේයිල මගේ නියමය, මේයිල මගේ සමීකරණය, මේකයිල මගේ සොයා ගැනීම, මේයිල මගේ විමසා බැලීම, මේයිල මගේ අදහස. මේ විදිහට අපිට මේ මනසින් කරන විවිධාකාර විමසා බැලීම් සියල්ලමත් මම මගේ කියා ගන්න පුළුවන්. ඒක මත පාදක කරගෙන අපි පුදුමාකාර විදිහට ගොඩනගන්න, දෘෂ්ටි හදන්න, හිතන්න, පතන්න, ඒවා මත තව ගොඩනගන්න පුදුම විදිහට වෑයමක් ගන්නවා. දැන් මේ අන්තිමට එන එක ඊටත් වඩා ටිකක් සූක්ෂම මට්ටමක්. මේකෙදි කියනවා දැන් එයා හිතාගත්ත දෙයක් තියෙනවා, එයා දරන මතයක් තියෙනවා, එයා දරන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටියත් එයා මම කියා ගන්නවා. දැන් මේ සාමාන්‍යයෙන් ටික ටික වැරදි අදහස් අනුව ගොඩනගපු දෙයක් තමයි දෘෂ්ටිය. ඒ පැමිණ නැගිච්ච දෘෂ්ටිය ඊට පස්සේ ආයෙත් එයා මම කියා ගන්නවා. යම්පිදන් දිට්ටි ඨානං සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දුවෝ සසතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව ටස්සාමීති තම්පි ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් සමනු පස්සති. ඒ කියන්නේ දැන් එයා හිතනවා මේ ලෝකය කියන්නේ එක ප්‍රධාන ආත්මයක්, මේ විශ්වය කියන්නේ පරම ආත්මය, මේ එහෙමත් නැත්නම් එක බ්‍රහ්මන්. මේ මෙතන දැන් ඉන්නේ මේ පොඩි ආත්මයක්, පුංචි ආත්මයක් තමයි මේ මම කියන්නේ, පොඩි ආත්මයක්. මරණයෙන් පස්සේ මේ පොඩි ආත්මේ ලොකු ආත්මයක් සමග එකතු වෙනවා. මෙතන තියෙන ආත්මීය ස්වභාවය මේ එළිය තියෙන බ්‍රහ්ම තත්වයත් එක්ක, බ්‍රහ්ම ආත්මයත් එක්ක එකතු වෙනවා. එතකොට තමයි මම සදාකාලික වෙන්නේ. එතකොට තමයි මම වැඳ බෙන්නේ. එතකොට තමයි මම අමරණීයත්වයකට පත් වෙන්නේ. එතකොට මේ ගැන ප්‍රකාශ කරනවා භික්ඛු බෝධි සාමින වහන්සේම. මේක මේ හුඟක් දුරට උපනිෂද්වල එන ඒ අතීත Hindu දර්ශනයේ උපනිෂද්වල එන කාරණාවක් කියලා. ඉතින් ඒගොල්ලෝ පිළිගන්නේ එකක් තමයි මේ මෙතන තියෙන්නේ කුඩා ආත්මයක්, එළිය තමයි බ්‍රහ්ම තත්වයක්, පරම ආත්මයක් තියෙන්නේ. ඒගොල්ලෝ පිළිගන්නවා මරණයෙන් පස්සේ මේ තියෙන කුඩා ආත්මය ගිහිලා ඒ බ්‍රහ්ම ආත්මයත් එක්ක එකතු වෙනවා. ඒක සදාකාලිකයි, ඒක අමරණීයයි, ඒ තත්ත්වෙට තමයි පත් වෙන්නේ කියලා. ඉතින් බුදුහාඳුරගෙන දැන් මේ වගේ මතයක් කවුරු හරි කියනකොට, මොකක් හරි ආගමක කියලා දෙනකොට, යම් හෝ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කියනකොට, ඉතින් ඒ ගැන අපේ හිතේ නතු වීමක්, ඒ ගැන අපේ හිත විමසීමක්, ඒ ගැන අපේ හිත ඇලෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට දැන් මේ ඉන්න තත්ත්වේ නිකන් හරි දුර්වලයි, කුඩයි, දුබලයි. හැබැයි එළියේ තියෙන මේ පරමාත්මයක්, එළියේ තියෙන බ්‍රහ්ම තත්ත්වයක්, එළියේ තියෙන ශුද්ධ ආත්මයක්. ඉතින් ඒක හරි ගැඹුරුයි, ඒක හරි ප්‍රතාපවත්, ඒක හරි බලසම්පන්නයි. ඉතින් මම මරණින් පස්සේ ගිහිල්ලා ඒකත් එක්කයි එකතු වෙන්නේ. මම එතකොට තමයි මේ එයත් එක්ක මම ඒකාත්මීය වෙන්නේ, දෙවියන් වහන්සේ සමග එකතු වෙන්නේ, බ්‍රහ්මයත් එක්ක එකතු වෙන්නේ, බ්‍රහ්ම තත්ත්වයට පත් වෙන්නේ. දැනට පොඩ්ඩක් කොහොම ඉවසගෙන ඉන්න, පස්සේ අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ මම ඒ තැනත්ත් එක්ක අවරණීයත්වයකට පත් වෙනවා, සදාකාලික තත්ත්වයට පත් වෙනවා, ශාස්ත්‍රීය තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මෙහෙම කවුරු හරි කෙනෙක් දේශනා කරනකොට ඉතින් අපිට පුදුමාකාර අශ්වසිල්ලක් ලැබෙනවා. ඉතින් දැනට නම් තියෙන කරදර ඔක්කොම දැන් ඉවරයි, මරණයට පස්සේ අනිවාර්යයෙන්ම මම මේ බ්‍රහ්ම තත්ත්වයකට පත් වෙනවා, ශුද්ධාත්මයක් එක්ක මම එකතු වෙනවා. ඉතින් එතකොට පුදුම අශ්වසිල්ලක් දැනෙනවා. එහෙම කරන දේශනාවක්, එහෙම කරන අශ්වසිල්ලක්, එහෙම ඉදිරිපත් කරන මතවාදයක්, ඉගැන්වීමක් අපි වැළඳ ගන්නවා. මොකද ඒකේ යම්කිසි සහනයක් අපිට පේන්න තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒකට බැඳෙනවා. ඒ අපේ හිතේ ඇතිවෙච්ච ඒ ආසාව, ඒ දෘෂ්ටිය, ඒ ඉදිරිපත් වෙච්ච මතවාදය, ඒ ඉදිරිපත් කරන ආගම අපි මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, මගේ ආත්මේ කියා ගන්නවා. ඒකාතකින් අපිට කියන්න පුළුවන් අපේ මේ මනුස්ස හිතේ තියෙන නිහින තත්ත්වයක්, දුර්වල තත්ත්වයක්. අපි හිතනවා මම කුඩයි, මම අන්ත දුබලයි, මම නිහිනයි, මට වඩා ශ්‍රේෂ්ඨ තත්ත්වයක් එළියේ තියෙනවා, එළියේ පරම ආත්මයක් තියෙනවා, බ්‍රහ්ම තත්ත්වයක් තියෙනවා, ශුද්ධ ආත්මයක් තියෙනවා. මරණින් පස්සේ මම එය බවට පත් වෙනවා. ඉතින් එතකොට අන්න අස්වැසිල්ලක් තියෙනවා. ඒකට මම ඇලුම් කරනවා. ඒ බඳු මතවාදයකට මම ඇලුම් කරනවා. ඒ බඳු මතවාදයට මම ගෞරව කරනවා. ඊට පස්සේ තින් එය මම කියා ගන්නවා. ඒ මතවාදේ මම ඇලිලා එය මගේ මතවාදේ කර ගන්නවා, මගේ දෘෂ්ටිය කර ගන්නවා. දැන් අපිට පේන තියෙන පුදුමාකාර පැටලිලි ගොඩක් මෙතන තියෙන්නේ. ඊටාම සූක්ෂමාන්දමින් අපේ හිතේ ක්‍රියාත්මක වෙන එක්කෝ අභ්‍යන්තරික වශයෙන් අපේ තියෙන ශරීරයට, වේදනාවන්ට, සංඥාවන්ට, හිතිලි වලට, චේතනාවලට, රාග ද්වේෂ මෝහ වලට මම කියා ගන්න ගතිය. එහෙමත් නැත්නම් එළිය අපිට අහන්න, පෙනෙන්න, දකින්න, දැනෙන්න පටන් ගන්න දේවල් වලට මම කියා ගන්න ගතියක්. එහෙමත් නැත්නම් අපි හිතලා බලන, විමසලා බලන, හිත යොදන, කල්පනා කරන ඒ දේවල් වලට මම කියා ගන්න ගතියක්. එහෙමත් නැත්නම් වෙනත් ආගමකින්, දෘෂ්ටියකින් තැනැත්තෙක් කරහා, පුජ්‍යලේ කරහා, ශාස්ත්‍රූ කෙනෙක් කරහා අපේ ඔළුවට දාපු ඒ අපේ දුබලතාවය පාදක කරගෙන එයා ඊළඟ මට්ටමකට ඊළඟ ශ්‍රේෂ්ඨ තත්වයකට පරම තත්වයකට පත්වෙනවා කියලා දාපු මතවාදයක් මගේ කියා ගැනීමක්. ඉතින් මෙන්න මේ වගේ ඉතාම සූක්ෂම අන්දමක මූනික දෘෂ්ටි ස්ථාන හයක් බුදුරජාන් වහන්සේ දැන් මේ සූත්‍රයේ දේශනා කරනවා. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත කියනවා දැන් අර ඒ සාමාන්‍ය තැනැත්තෙක් නම් මේ දෘෂ්ටිවල සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඒවත් තුලමයි එක්කෝ යා පිහිටගෙන එක්කෝ මේ එකක් තුල එක්කෝ මේවෙන් කීපයක් තුල. එතකොට සාමාන්‍ය පෘථග්ජනයා එතන මේ විශේෂයෙන්ම 1 2 3 4 5 කියන මේවැය කොහේ හරි ඉන්නවා. ටිකක් එහා කල්පනා කරන්න ගිය කෙනා 6 වෙනි එකේ හිර වෙලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ පැටලිච්ච තත්වයක්, දෘෂ්ටිගත වෙච්ච තත්වයක් අපේ හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ බඳු තත්වයක් ඒ දහමක් අනුගමනය කරන බුදු බණක් අහපු ඒ අනුව නුවණින් විමසා බලපු ඒ අනුව කටයුතු කරන එබඳු ගුණයක් දිනු කරගන්න උත්සාහවන්ත වෙන ප්‍රතිපත්තියක් දිනු කරන තැනැත්තෙක් තුල මෙබඳු දෘෂ්ටි ඇතිවෙය නොහැකි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මේ එකක්වත් මම මගේ ආත්මික සලකන්නේ නැහැලු. රූපං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති සමනුපස්සති. මේ රූපය එයා සලකන්නේ නැහැ මගේ කියලා. මේ තියෙන්නේ මම, මේ ඉන්නේ මම කියලා එයා සලකන්නේ නැහැ. මේ මගේ ආත්මය කියලා සලකන්නේ නැහැ. වේදනාව මගේ කියලා සලකන්නේ නැහැ. මේ මගේ වේදනාව කියලා සලකන්නේ නැහැ. නැත්නම් මේ තියෙන්නේ මගේ ආත්මය කියලා වේදනාවට ඇඟිල්ල දික් කරලා ආත්මයක් කියන්නේ නැහැ. නැත්නම් වේදනාවම ආත්මයයි කියලා කියාගන්න යන්නෙත් නැහැ. සංඥාවත් ඒ විදිහටම මම අත මගේ ආත්මය කියලා කියාගන්න යන්නේ. සංස්කාර චේතනා නිර්මාණ කියපු දේවල් කරපු දේවල් හිතපු දේවල් මේ එකක්වත් මගේ මම මගේ ආත්මය කියන්නේ යන්නේ. ඒ වගේමයි එහෙන් දැකපු දේවල් කනෙන් අහපු දේවල් නාසයෙන් විඳපු ගඳ සුවඳ දිවට දැනෙච්ච රසයන් ඊළඟට කයින් විඳපු ස්පර්ශයන්, මනසින් විමසා බලපු දේවල්, හිතාගත්තු දේවල්, විමසා බලපු දේවල්, කල්පනා කරපු දේවල්, විතර්ක කරපු දේවල්, ඒ එකක්වත් මම මගේ ආත්මය කියන්නේ නැහැ. ඉතින් අර වගේ කවුරු හරි මේ ලෝකය ගැන දේශනා කරොත් මෙතන ඉන්න අය පුංචි ආත්මයක්, එළියේ ඉන්න අය ප්‍රබල ආත්මයක්, මහා ආත්මයක්, සුද්ධ ආත්මයක්, බ්‍රහ්මා ආත්මයක් පස්සේ ගිහිලා ඒකට එකතු වෙන අය. එහෙම මතයක්වත් එයා ඒකක්වත් මම මගේ ආත්මය කියාගන්න යන්නේ නැහැ. සෝ එවං සමනුපස්සන්තෝ අසතින පරිසස්ස සීති. ඉතින් මේ විදිහට නිවරදිව කටයුතු කරන කෙනෙක් මේ කොහෙවත් මම නැහැ කියලා, පුජ්‍යලයක් නැහැ කියලා එයාගේ හිතේ කිසිම තතිගැන්මක් එහෙමත් නැත්නම් එයාගේ හිතේ වෙහෙසක් ඇති වෙන්නේත් නැහැ. ඉතින් මෙතනත් ඇත්තටම ඉතාම ගැඹුරු කරුණක් සඳහන් වෙන්නේ. දැන් අපි මම නැති වුණා, මම මෙතන නැහැ කියලා අපි කවුරු හරි කියනකොට ඉතින් පුදුමාකාර තතිගැන්මක් ඇති වෙන්න පුළුවන්. කොහෙද දැන් මෙතන මම ඉන්නේ? මට දැන් මොකද වෙන්නේ? අන්න මම නැහැ කියනවා. මෙතන මේ අමාරුවෙන් මං හදාගෙන ඉන්නේ. මෙතන අමාරුවෙන් මං මේක හදාගත්තේ. මෙන්න මෙතන මම නැහැ කියනවා. මේ පේන ඉන්න මමම දැන් මේ නැහැ කියනවනේ කියලා. හිත ඇතුලේ පුදුමාකාර පරිතස්සනාවක්, අපි ඉංග්‍රීසියෙන් කියන ඇජිටේෂන් එකක්, හිතේ නිකන් තිගැස්මක්, වෙහෙසගත් තත්වයක්, අසහනකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ නිවරදිව දහම ප්‍රගුණ කරපු ඒ ආර ශ්‍රාවකයාකට, ශ්‍රාවකයෙකුට එබඳු තති ගැනීමක්, එබඳු පරිතස්සනාවක්, එබඳු අසහනයක් ඇති වෙන්න හේතුවක් නැහැ කියලා. ඉතින් ඒ කාරණාව සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ඒ කාරණාව කිව්වට පස්සේ එතන ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ඒ ගැන තවදුරටත් විමසනවා. ඉතින් ඒක ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. නැත්නම් අද අපි උත්සාහවත් වුනේ මේ අලගද්දෝපම සූත්‍රයේ එන සෑහෙන ගැඹුරකට යන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අර අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ වැරදි මතවාදය දුරු කරන්නත්, තවදුරටත් පැන නගින්න පුළුවන් වැරදි මතවාද තේරුම් අරගෙන ඒවා තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාගේ හිත්වලින් ඈත් කරන්නත් දරන උත්සාහය, ඒ සඳහා කරන දේශනාව දැන් පොඩ පොඩ අපිට වටහා ගන්න පුළුවන්. ඒ නිසා අපිත් මේ කරුණු තේරුම් අරගෙන අපේ හිත ඇතුලේ වැරදි දෘෂ්ටි පහළ වෙනකොට, වැරදි අදහස් පහළ වෙනකොට, මේ කුමකට හෝ මම කියා ගන්න හදනකොට ඒවැයි තියෙන මිත්‍යාව, ඒවැයි තියෙන අවිද්‍යාව තේරුම් අරගෙන ඒවැයන් හිත මුදව ගන්න, ඒවැයන් හිත පටලව ගන්න නැතුව ඉන්න, දෘෂ්ටිගත කරගන්න නැතුව ඉන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා බලාපොරොත්තු වෙමින් ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, එහෙනම් අද ධර්මදේශනාව පාදක කරගෙන හෝ
බද්ධජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න.
ක්‍රිෂාන්ති අපිව ඇහෙනවද? හරි හරි, හොඳයි හොඳයි.
බද්ධජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාව පුරාවටම සියලු ආකාරයට එතකොට මේ සියලුම දේවල් වලට දැන් අපි හිතුවත් සද්ධර්ම ශ්‍රවණය මොහෙන් කළා. එතකොට ඒ පුද්ගලයාගේ මානසිකාර්ය ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවීම නිසානේ මේ ඔක්කොම ওই විදිහට වැරදි දෘෂ්ටි වලට යන්නේ. ගොඩක් අය ධර්මය අහනවා, අහලා ඉවර වෙලා දැන් අපි පාසල් ගිහිල්ලා ඉගෙනගත්තු ආකාරයටම තර්කානුකූලව විමසා බැලීම තුළින් මේක සත්‍යයි කියන එක තමයි අපි අවබෝධයක් කියලා අරගෙන ඉවර වෙලා ගොඩාක් අය කරන්නේ එහෙම. නමුත් ඇත්තටම බුදුන් වහන්සේගේ මේ ධර්මය අපි අපේ සිත තුළින්ම ඒක දකින තාක්කල් කොහොමද මේ සිත තුළ විඥානයක් ගොඩනැගෙන්නේ කියන එක තමන් ප්‍රඥාවෙන්ම තමන්ට අහුනේ නැත්නම් බොහෝ විට ඉතින් දෘෂ්ටි තුලම නේද ස්වාමීන් වහන්සේ ඉන්නේ. එතකොට ධර්මයේ දේශනා කරන අපේ ස්වාමීන් වහන්සේලා වුණත් ඇත්තටම මේක දැකලාද කියන්නේ කියන එක අනුම එතකොට මේ ධර්මය අහන ධර්ම මාර්ගයේ යන පිරිසත් දැන් ඔය කියන විදිහට ඉතින් ඇත්තටම තමාම තමන්ගේ ප්‍රඥාවෙන් මේක දැක්කේ නැත්නම් ඉතින් දෘෂ්ටි තුලමනේ යන්නේ.
ඔව් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ තම නැනපමණින් දැනගත යුතු කියලා කියන්නේත් නේද? ඒ කියන්නේ දැන් මේ ධහම ප්‍රඥාවන්තයින් විසින් තම තමන්ගේ ප්‍රඥාවේ තරමට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නේ. එතකොට අපිට කියන්න බෑ අපිට සර්ව සම්පූර්ණ වශයෙන්, කේවල පරිපූර්ණ වශයෙන් මේ ධහම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා කියන්නත් බෑ. එච්චරට ගැඹුරක් තියනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අපි අපේ නැනපමණින් තේරුම් අරගනිමින්, ඒ පමණටම අපේ හිත තව තවත් පිරිසුදු කරගනිමින්, කෙලෙස් බැහැර කරමින් ඉදිරියට යනකොට ඉතින් මේ ප්‍රඥාව වැඩේවි. ඒ නිසා අපි ඉන්න තරින් තමයි පටන් ගන්න වෙන්නේ. අපිට එකපාරටම සර්ව සම්පූර්ණ වෙලා පටන් ගන්නවා කියන එක නෙමෙයි මෙතන අදහස. අපි වැඩේට බැහැලා පොඩ පොඩ ඉස්සරහට කරගෙන යනකොට ඔන්න පොඩ පොඩ පහුර තැනේවි. දැන් අපි පහුරක් හදන්න පටන් ගන්නකොට මොකක්වත් අතේ තිබුණේ නැහනේ නේද? වැල් කෑලි ටිකක් හොයාගන්න ගියා, කොළ කෑලි ටිකක් හොයාගන්න ගියා, තනකොළ ටිකක් හොයාගන්න ගියා, කොට කෑලි ටිකක් හොයාගන්න ගියා. ඉතින් ඒවා එකින් එක එකින් එක දැන් අරගෙන ආවා. ඉතින් එයා මේ පහුර හදනවා දැන් එතකොට. ඊට පස්සේ කාලයක් තිස්සේ පවුර හැදුවාට පස්සේ ඔන්න පවුර හදලා නිම කළා. ඊට පස්සේ දැන් පේන්න තියෙනවා දැන් පවුරක් සහිතයි. හැබැයි තාම ඒක ගඟට දාලා මේ පීනන තත්ත්වයක් පේන්න නැහැ. ඒ ගඟට දාලා වෑයම් කරන තත්ත්වයක්, තමන්ගේ අතින් පයින් වෙහෙසිලා ඒගොල්ලට යන්න හදන තත්ත්වයක් පේන්න නැහැ. තාම නිකන් පවුර දිහා බලාගෙන ඉන්න එක විතරයි තාම කරන්නේ. ඊට පස්සේ ඔන්න තමන්ට අපිට කෙනෙකුට පේන්න පුළුවන්. ආ දැන් නම් එයා උත්සාහ කරනවා. එයා දැන් පහුරත් හදාගත්ත, දැන් ඔන්න උත්සාහ ගන්නවා මේ පහුර පාවිච්චි කරලා ඒගොඩට යන්න. එයා ඒ සඳහා වෑයම් කරනවා, ඒ සඳහා ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අන්න දැන් වෑයම් කරන, ප්‍රතිපත්තියක් අනුගමනය කරන, උත්සාහවන්ත වෙන, භාවනාවක් කරන, මනසක් දියුණු කරන්න වෑයම් කරන තැනැත්තෙක් ඔන්න පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කාගේවත් උත්සාහය කරන ක්‍රියාව සිය එකපාරටම බැහැර කරන්න බෑ. එයා මේ කාර්යාවලියේ එක එක තැන්වල තමයි ඉතින් එහෙනම් වාසය කරන්නේ. ඇතම් කෙනෙක් පහුර හදන යුගයේ වාසය කරනවා. ඇතම් කෙනෙක් ඒ පහුර පාවිච්චි කරලා එතර යන යුගයේ වාසය කරනවා. ඇතම් කෙනෙක් ඉතින් එතර යන එක පැත්තක දාලා මේ පහුර කර තියාගෙන ඉන්නවා. තාම ඉගොඩුණේවත් නැහැ හැබැයි. ඉගොඩ වෙන්න කලින්ම කර උඩ තියන් ඉන්නවා. ඒකේ අර්ථය, ඒකේ ප්‍රායෝගික අර්ථය ඉෂ්ට කරගන්න නැතිව අපි වෙන වෙන දේවල් කර කර ඉන්නවා. එහෙම නැත්නම් ඒ පහුරේ උජාරුව කියාපාමින් ඉන්නවා. එහෙම නැත්නම් ඒ පහුර ගැන විස්තර කයකේ ඉන්නවා. නමුත් පහුර පාවිච්චි කරලා තමන් වෙහෙසිලා ඒගොල්ලට යන්න තම තමා වශයෙන් දරන උත්සාහයක් පේන්න නැහැ. ඒ නිසා එක එක මට්ටම් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ සූත දේශනා අනුව ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඉතින් මෙහෙමයි බුදුහාඳුනම් කියලා තියෙන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන මෙන්න මේකයි. අපිත් ඉතින් මේක අහලා කල යුත්තේ මේ උන්වහන්සේගේ අභිමතයට අනුරූප වෙන පරිදි, උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච පරිදි ධර්මයේ පිහිටන්නයි අවශ්‍ය වෙන්නේ කියලා තේරුම් ගන්නයි තියෙන්නේ.
මේ මාර්ගයේ සතියක් එක ප්‍රඥාව වැඩිගෙන යන ක්‍රමයක් කියන එක දැනුනොත් මේ ඇත්තටම පෞර හරියට හදාගෙන මේක විකට වෙන්න පුළුවන්.
ඔව්.
නැත්නම් ඉතින් අපි අර සම්ප්‍රදානුකූලව ඉගෙන ගන්නවා කියන දේ කරපු දේවල්ම තමයි ඇත්තටම කරකර
ඉන්නේ.
අපේ දැනුමක් කියනවා.
ඔව්.
ඕන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්, විතර්ක කරන්න පුළුවන්.
ඔව්.
නමුත් ඒක තමා තුළින් දැකලා නැති ස්වභාවය.
ඔයක හරි.
එතකොට සමිනාස මේ මගේ ඉදිරිදා භාවනාවට අදාළව මම මේ අත්දකපු දෙයක්. එතකොට පසුගිය දවස් කීපයක් තිස්සේ ඒ කියන්නේ දෝමනස්සය කියන එක අදින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අනිශ්චිත ස්වභාවය කියන එක නැති කරගෙන දෝමනස්සය සිත තුළ බලවත් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ කියන්නේ කරලා ඉවර කළ යුතු දෙයක් ඉවර කරගන්න බැරි වීම. නිසා නමුත් ඒකට අදාළව මේ ප්‍රපංච කිරීමක් හෝ ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. නමුත් අර අවසන් ප්‍රතිඵලය වෙන ඒක ඉවර නොවීම නිසා දවස පුරාවටම වගේ ඒ දෝමනස්ස ස්වභාවය තියෙනවා. ඒ වගේ ස්වභාවයක් දෝමනස්සය විතරමයි. අදාළ ප්‍රපංච කිරීමක් ඒක මොනවත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් ඒ ස්වභාවය අපි සතිය යොදලා වීර්ය කරලා පුළුවන් ආය අනිශ්චිත ස්වභාවයේ ඉන්න. නමුත් ඒක බොහොම තාවකාලිකයි. ආයි තරක මතුවේ. එතකොට ඒ වගේ ස්වභාවයක් කොහොමද
ස්වභාවය ජය ගන්න? ඇත්තටම ඉතාම වටින ප්‍රශ්නයක්. දැන් අපි ප්‍රායෝගිකව දහම තුර කොච්චර ඉන්න උත්සාහන්ත වුණත් ඔය වගේ අවස්ථාන් වලදී අපිට ඉදිරිපත් වෙලා තියෙන යම්සේ කාර්තව්‍යයක්, වගකීමක්, කාර්යයක් ඒක ඉෂ්ට කරන්න ගිහිල්ලා ඒක තාමත් ඉවර කරගන්න බැරි වුණා නේද? මේ වගකීම මට පැවරිලා තියෙනව නේද? අනිත් අය මේක බලාපොරොත්තු වෙනව නේද මගෙන් ඉෂ්ට කරගන්න? එහෙම නැත්නම් මෙන්න මෙච්චර කාලයකදී මම මේක බාර දෙන්න ඕනේ නේද කියලා අර එහෙම වගකීමක් තියෙනකොට ඔළුවට ලොකු බරක් දැනෙනවා. ඉතින් ඒක එකතෙන් දැනෙන එකත් අපිට හොඳයි. මොකද අපි ඔය වගේ හිතන්න දැන් අපි භාවනාවක් නොකරපු කාලෙක ඉතින් ඔය වගේ වගකීම් දරන්න ගිහිලා අපේ ඔළුව කොච්චරනම් වෙහෙසටපත් වෙන්නේ නැද්ද? දැන් අර ඔළුව ටිකක් නිදහසේ තියෙන හින්දා මේ එක වගකීමක තියෙන බර ඒ ඔළුවට හොඳට තේරෙනවා. ඉස්සරනම් නිකන් අපිත් නිකන් අර පිස්සු වගේ ඒක වගකීමක් කරනකොට තව වගකීමක්, ඒ වගේ දහසකුත් වගකීමක් ඔළුවේ දරාගෙන ඒකෙම අසහනකාරී තත්වයකටපත් වෙලා ඒකෙම ඔළුව බර වෙලා හිර වෙලා හූල්ල හූල්ල නේද? සුසුම් හෙල හෙල ආතති ගත වෙලා ඉන්න ජීවිතනේ තියෙන්නේ. දැන් තමයි තේරෙන්නේ මේ වගකීමක් කියන්නේ කොයිතරම්නම් බැරරුන් තත්වයක්ද? හිතේ කොයිතරම්නම් ආතතියක් ඇති කරගන්නවද? හිත කොයිතරම් හිතට කොයිතරම්නම් වෙහෙසක් ඇති කරනවද? හිතේ අර කලින් තිබිච්ච අහිංසක පිබිදුණු ප්‍රබෝධමත් ස්වභාවය නැති කළා නිකන් ධම්නස් බර වෙච්ච ගතියකට මේ හිත පත් කරනවාද කියන එක තේරුම් ගන්න එකත් හරි වටිනවා. ඔතී එතකොට තමයි අපිට තේරෙන්නේ නෑ මේ 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 කොහොමද මේ වගකීම දරන්නත් ඕනේ. හැබැයි ඒකෙන් බරක් කරගන්න නැතුව වෙහෙසක් කරගන්න නැතුව කොහොමද වගකීම දරන්නේ? ඉතින් මේවා ලේසි වැඩ නෙමෙයි. ඉතින් ඒකත්කින් බැලුවම ප්‍රායෝගිකව අපිම ඔය වගේ ඒ වගකීම් හරහා යමින් වගකීම් දරමින් ඒවයින් වෙහෙසක් ගනිමින් පස්සේ පස්සේ හොයන්න වෙනවා අපිටම කොහොමද මේ වෙහෙසක් ගන්න නැතුව වගකීමක් දරන්නේ. ඉතින් ඒක එක පැත්තක් තමයි මට හිතෙන. අපිට වගකීමක් පැවරුණාම අපි ඕක අස්සට මම දාගන්නවා. පුජ්‍යලේක් දාගන්නවා. තැනැත්තෙක් දාගන්නවා. ඒ වගේම අපේ අතීතයේ කරපු කියපු ඒ කීර්ති ഘോഷාව මේක අස්සට දාගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? තව වැඩේ බර වෙනවා. තව වැඩේ ටිකක් බරපතල වෙනවා. මොකද මේ වගකීම පැහැර හැරියොත් අනිවාර්යයෙන්ම අර තමන්ගේ කීර්ති ഘോഷාවට හානියක් වෙනවා. මට හානියක් වෙනවා. මගේ ප්‍රතිරූපය බිඳෙනවා. කියලා එතකොට අර මමත්වය මේ අස්තර රිංගා ගැනීම හරහා ලොකු වෙහෙසක් තියෙනවා. මොකද මම ගොඩනගාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. මේ වගකීම හරියට ඉෂ්ට කරගෙන නැත්නම් ඒ ප්‍රතිරූපයට ලොකු හානියක් වෙනවා. එතකොට මේ ප්‍රතිරූපය බේරගන්න ගැන බේර ගැනීම ගැන ප්‍රතිරූපය රැක ගැනීම ගැන මමයා පවත්වා ගැනීම ගැන සෑහෙන දුරට අපිට හිතන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව නිකන් වගකීම පාර වුණා දැන් මේක ඉතින් කරන්න ඕනේ. අරව ගැන හිතන්න නැතුව වගකීම ගැන විතරක් කල්පනා කරගෙන හරි නැත්නම් වගකීම මේ වෙලාවේදී අවස්ථානුකූලව ඉෂ්ට කරගෙන හරි සැහැල්ලුවෙන් යන මනසේ ලකුවට වෙහසක් ඇති වෙන එකක් නැහැ. හුඟක් වෙලාවට වෙන එකක් තමයි අපි හදාගත්ත මම රැකගන්න ප්‍රතිරූපය බේරගන්න කීර්තිය නාමය බේරගන්න මේ වගකීමක් අස්සේ ඒ දෙන්න අතර ගැටුමක් ඇති වෙනකොට සෑහෙන වෙහසක් ඒ හරහා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක එක පැත්තක් අපිට හිතන්න පුළුවන්. මෙතෙන්දි මම මේ මාව හුවා දක්වන්න හදනවද? මගේ කීර්තිය රැකගන්න හදනවද? මගේ ප්‍රතිරූපය බේරගන්න හදනවද? මේ වගකීම හරියට ඉෂ්ණ නොවුනොත් මගේ ප්‍රතිරූපයට හානියක් වෙන තියෙනවා හානියක් වෙනවා කියලා මම හිතනවද කියලා ඒ මගේ හිතේ ඇති වෙන්න පුළුවන් විවිධාකාර අන්දමේ විවිධ එක එක දිශාවන් වලට විහිදිච්ච හිතවිලි එහෙම හැඟීම් තියෙනවද කියලා විමසා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් එන විදිහට කරන්න තමයි තියෙන්නේ.
ඔව් එහෙම හැඟීම් නම් ආවේ නැහැ. නමුත් මම ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ තරමක් දුරට හෝ පාලනය කරගත්තේ ඉතින් කර්මානුරූපව මට මේ ලැබිය යුතු ස්වභාවයක් තමයි මේ දෝමනස ස්වභාවය. ඉතින් ඒකට මම මෝන දෙන්න ඕනා කියන ස්වභාවයෙන් ඒ විදිහට තමයි එතකොට
ඒකත් කමක් නැහැ. ඔව් ඒකත් කමක් නැහැ. මොකද අපිට අපේ ජීවිතවල මේ කොහොමත් ඉතින් අටලෝ දහමට මුහුණ පාන්න සිද්ධ වෙනවානේ. එක්කෝ සැපක් එක්කෝ දුකක් එක්කෝ ප්‍රශංසාවක් එක්කෝ නිඳාවක් එක්කෝ ලාභයක් එක්කෝ අලාභයක් එක්කෝ කීර්තියක් එක්කෝ අපකීර්තියක්. ඒතර මේක හරහා යන නිකන් ඔරුවක් පදිනවා වගේ වැඩක් නෙ තියෙන්නේ අපිටත් නේද අපේ ජීවිතේ කියලා. ඒතර දවසේ නැත්තම් සතියේ මේ වගේ රැලිවල අපිට උඩට යටට යන්න වෙනවා. ජීවිතේ හොඳ පැත්තටත් ජීවිතේ සාමාන්‍යයෙන් අපි කියන නරක පැත්තටත් ඉතින් අපේ ජීවිතවල අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොමද මේ දෙකේදී හොඳ පැත්ත හරහා යනකොට අපි කැමති පැත්ත හරහා යනකොට උද්දාමයකටපත් වෙන්නේ නැතිව ඒ වගේමයි අපි අකමැති එමෙ නැත්තම් නරකය කියලා සලකන පැත්තට යනකොට ඒකෙන් හිත වටගන්නෙත් නැතිව දුම්නසක් ඇති කරගන්නෙත් නැතුව කොහොමද මේ අවස්ථා දෙකේදීම උපේක්ෂාවක් පවත්වන්නේ? කොහොමද මේ අවස්ථා දෙකේදීම සැහැල්ලුවක් හිතේ පවත්වන්නේ? සාමකාමී ගතියක් දර පවත්වන්නේ? මෙතන තමයි අභියෝගය තියෙන්නේ. මෙතන තමයි වැඩේ තියෙන්නේ. මේ උඩ යට යෑම අනිවාර්යෙන් අපේ ජීවිතේදී සිද්ධ වෙනවා. පුළුවන් ද මේ උඩ යට යෑම පුළුවන් තරම් අවම කරමින් මැද්දේ ඉන්න.
ඒ වගේම ඉතින් මේ වැඩේ ඉවර කරයි පස්සේ අර දෝමනස්ස ගතිය නැති වෙලා අර සාම්ප්‍රදායික කිසිම ප්‍රමෝදයක් ඒක
මතුවේ සම්නසක් මතුවේ එකක් හොඳටම පේන්නේ පේනේවි. ඔව් ඔව් ඒක හරි.
එහෙමයි සම්නසවස්
හොඳයි හොඳයි.
ඊළඟට අහම් ගැටළු යෝෂි ඉදිරිපත් කරන්න පුළුවන්.
දේවාසන්නයි කරු ස්වාමින් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්ස මටත් ප්‍රශ්න දෙකක් තියෙනවා අද දේශනාව සම්බන්ධයෙන්. දැන් ස්වාමීන් වහන්ස අපි අපේ ආයතන හරහා අරමුණු ගන්නකොට දැන් උදාහරණයක් විදිහට දැන් කැමති සින්දුවක් රේඩියෝ එකේ යනවා එහෙනකොට ස්වාමීන් වහන්ස අර හිත ඇතුලෙන් කැමති මේ සින්දුව ආස්වාදය කරන්න. ඉතින් හැබැයි එහෙම දැන් කරන්න යනකොට තරමක් දුරට දැන් සතුට දැනීගෙන එනකොට අර හිතේ ප්‍රභාවය වෙනස් වෙනවා නේ ස්වාමීන් වහන්ස. ඉතින් අපිට හිත අර සිහිය නැමෙන්නේ හිතේ ස්වභාවය පැත්තට. ඉතින් එතකොට ස්වාමීන් වහන්ස අර සින්දුවෙන් දැනෙන ආස්වාදය දැනෙන්නේ හරියට ඒක නිකන් සින්දුව මතු පිට ඉන්නා වගේ අර එකට
බහින්නේ
බැලකතියක්.
හොඳයි.
හැබැයි හිත ඇතුලෙන් කැමති ඒක අහන්න. ඒකට කිව්වහින්ද කැමති වුණාද බහින්න බෑ වගේ. ඒක මතු පිටින් ඉන්නා වගේ ගතියක් තමයි දැනෙන්නේ. ඒක දැන් ඔය කර්මය. සින්දු විතරක් නෙමෙයි අනිත් දේවල් ඒ වගේ.
ඔව්.
එතකොට සම්මේධ මහන්සල ඒ වෙලාවේදී අපි මේ කාමයන්ගේ ආස්වාදය විඳිනවා කියලා කියන්න පුළුවන්ද? නොවිඳිනවා කියලා
කිව්වත් කොහොමද
යන්නද ස්වභාවයත්
සමිනාස. මට හිතෙන්නේ දැන් ඔය බුදුරජාණන් වහන්සේ ගැනත් නිකන් පොඩ්ඩක් එහාට අපි කල්පනා කරලා බැලුවොත් දැන් උන්වහන්සේ ගැනත් දේශනා කරනවා මොකද්ද රස පටිසංවේදී චකෝ භගවා නොච රස රාග පටිසංවේදී එහෙම කියලා. ඒ කියන්නේ උන්වහන්සේට හොඳට රස දැනෙනවා. හැබැයි රස පාදක කරගත්ත තණ්හාවක් ආසාවක් රාගයක් කෑදරකමක් ලෝභයක් එහෙම දෙයක් ඒ හිතේ පහළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට හොඳ දෙයක් ආග්‍රහණය කරනකොට සෝදාක් ආග්‍රහණය කරනකොට ඒකේ සැපය දැනේවි. සැප වේදනාව දැනේවි. ඊට පස්සේ අපි තමු ලස්සන ගීතයක් ඇහෙනකොට ඒකේ තියෙන යම්කිසි දෙයක් අපි තමු තාලයක් අර්ථයක් අර්ථ රසයක් අපිට දැනේවි ඉතින්. ලස්සන රූපයක් පේනකොටත් ඒ වගේමයි. ඉතින් ඔය වගේ අපේ ඉඳුරන් හරහා අපි මේ ලෝක සම්මතය හරහා පේන්න තියෙන යම්කිසි සුන්දරත්වයක් පේනකොට ඉතින් ඒකේ යම්කිසි සුවයක් සැපයක් දැනේවි. හැබැයි එතන පාදක කරගෙන අපි කෑදරකමක් ඇති කරගන්න නැත්නම් හිතේ රාගයක් ඇති කරගන්න නැත්නම් ලොකු ආසාවකින් ඒකත් එක්ක බැඳෙන්නේ නැත්නම් ඒ අරමුණ අස්සට රිංග ගන්න යන්නේ නැත්නම් ඒ අරමුණ මගේ කියා ගන්න යන්නේ නැත්නම් ඒකින් අපි කියා පාන්න යන්නේ නැත්නම් ඒක ගැන අපි විතර්ක කරන්න යන්නේ නැත්නම් ඉතින් ඒ කියන්නේ ගැටලුවක් නෑ. මේවා අපිට නොඇසී ඉන්නත් බෑනේ. ඉතින් මේවා ක්‍රියාත්මක වේවි. ඉතින් මේ වගේ අරමුණු තින් ලෝකේ තියෙනවා. රසවත් විචිත්‍ර දේ ලෝකේ තියෙනවා. හැබැයි ඒකට මම දැන් සංකල්පනා කරන්න යන්නේ නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ සංකප්ප රාගයක් දැන් මම ඇති කරගන්න යන්නේ නැහැ. හැබැයි තිත්තන්ති චිත්‍රාණි ගතහෙව ලෝකේ. මේ ලෝකේ විසිරු දේවල් ඒ විදිහටම තියෙනවා ඉතින්. ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒක මම දුරු කරන්න යන්නෙත් නැහැ. ඒවා ඉවත් කරන්න යන්නෙත් නැහැ. ඒවා තියෙනවා. හැබැයි ඒකින් සංකල්ප රාග මම ඇති කරගන්න යන්නේ නැහැ. හිත තියෙනවා සැහැල්ලුවෙන්, හිත තියෙනවා පැටලෙන්නේ නැතිව. හිත තියෙනවා යම් පමණක සැහැල් මේ අපි කියමු ඉඩකඩ සහිතව අර දැනිච්ච ඇහිච්ච අරමුණෙන් කැළඹීමක් හිතට වෙලා නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ධර්ම කරුණක් සම්බන්ධයෙන් මට එච්චර පැහැදීමක් මේ පැහැදිලි අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්ස අපේ බුදුරජාණන් වහන්සේ අර අපපටිත විඥානය ගැන උදාහරණයක් සූත්‍රයක වදාළනේ අර කුටියක් උපමාවට.
ඔව් ඉර එළිය වැටෙනවානේ ඉර. හයි. ඔව් ඔව්.
ඉනු ප්‍රාණි ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් අර කපුළුවෙන් හිරු එළිය වැටෙනකොට
ඔව්.
අර මේ විරුද්ධ පැත්තේ තියෙන බිත්තියටනේ වැටෙනවා කියලා මුලින්ම කියන්නේ.
ඔව්.
ඊට පස්සේ දැන් මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මෙතනදී මේ උදාහරණයෙන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට දෙයක් අරමුණු වෙන විඥාණය අපපටිත තත්වයට යනකොට වෙන වෙනස් වීමද මෙතන පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ දැන් මුලින්ම අපිට බිත්තිය විදිහටනේ පේන්නේ බිත්තියක් කියලා. හැබැයි ඒක ඒ විඥාන මට්ටම තව සියුම් වෙනකොට බිත්තිය කියන සංඥාව නැතුව අපි එක පටවි සංඥාව ද ආරමුණු වෙන්නේ. ඊට පස්සේ පටවි සංඥාවක් නැති වෙලා ආපෝ සංඥාව වගේ වෙන අර ජල පෘෂ්ඨය ගැන කියන්නේ ස්වාමීන්
වහන්සේ.
ඒ වගේ හැම සංඥා මාරුලා ඒවා ඔක්කොම ඇති වෙන තරමට සියුම් වෙන අවස්ථාවක් ගැනද මෙතන පැහැදිලි කරන්නේ?
මට එතනයි පැටලිලි සහගත ස්වභාවය සාමාන්‍ය මානසික තිරුවන් තමයි. හොඳයි. ඉතින් එහෙමත් ඕනනම් ඉතින් අර්ථයක් එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන නිකන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙන විපස්සනාවකුත් බුදුහාඳුරෝ පෙන්눔 කරලා තියෙනවා අය. මුලින් නිකන් අර සම්මුති මට්ටමේ බිත්තියක් තිබුණා. ඒ බිත්තිය අයින් කළා. දැන් ඊළඟට ජල පෘෂ්ඨයක් තියෙනවා. ජල පෘෂ්ඨයත් අයින් කළා. නැත්නම් මුලින් ඊට පස්සේ බිත්තිය අයින් කළා. බිත්තිය අයින් කරලා පස්සේ ඔන්න පොළවේ තියෙනවා. පොළවයින් කරා ඊට පස්සේ ජල පෘෂ්ඨයක් තියෙනවා. ජල පෘෂ්ඨයෙන් කාට පස්සේ මොකක්වත් නැහැ. ඉතින් එහෙම විපස්සනාවෙත් යම් බමනකකින් නැහැ කියන්නත් බෑ. පෙන්눔 කිරීමක් ඒකේ තියෙනවා. හැබැයි මට හිතෙනවා ඊට වඩා අර පිහිටි විඥානයේ தත්වයයි නොපිහිටි විඥානයේ தත්වයයි පෙන්눔 කරන්න තමයි ඍජුවම මේක ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. මොකද දැන් පිහිටන්න ඕනේ කොහේ හරි පිහිටි විඥානයක් නා. පත්‍ත්‍ිත විඥානයේක ස්වභාවය තමයි කොහේ හරි ඒක හොඳට බැහැගෙන ඉන්නවා. හොඳට පතිත වෙලා තියෙනවා. හොඳට මුල් බැහැගෙන ඉන්නවා පිහිටලා තියෙනවා. හැබැයි අපපතිත්‍ිත தත්වයක සත්ත්වයේ තමයි එහෙම පිහිටපු තැනක් නැහැ. පිහිටා ගන්න කියලා තැනක් නැහැ, මුල් බැසගත්තු තැනක් නැහැ. ඒක තමයි අපපතිත්‍ිත தත්වයක තියෙන්නේ. දැන් ඒතකොට මේ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අත්ති රාගෝ. කියන්නේ රාගයේ සහිත අවස්ථාවෙන් තමයි අන්නට විදියට විඥාණයට පිහිට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි රාගයක් නැත්තම් කන් රූපේ කෙරෙහි රාගයක් නැත්තම් රූපේ පිහිටන්න විදිහක් නැහැ. වේදනා කෙරෙහි රාගයක් ඇල්මක් නැත්තම් වේදනා කෙරෙහි පිහිටන්න විදිහක් නැහැ. සංඥා කෙරෙහි ඇල්මක් රාගයක් පැටලවිල්ලක් නැත්තම් ඒක මත පිහිටන්න විදිහක් නැහැ. සංස්කාරයන් කෙරෙහි ඇල්මක් රාගයක් පැටලවිල්ලක් නැත්තම් ඒකෙත් පිහිටන්න විදිහක් නැහැ. ඉතින් එතකොට මුලින් තිබුණේ පිහිටපු ගතියක් මේ හතරෙන් එකක හරි. හැබැයි පස්සේ පිහිටන් නැති தත්වයක් තමයි එහෙනම් හිතේ ඇති වෙන්නේ. රූපයක පිහිටලත් නැහැ, වේදනාවක්වත් නැහැ, සංඥාවක්වත් නැහැ, සංස්කාරයක්වත් නැහැ. අන්න අපපතිත්‍ිතයි. නොපිහිටි විඥාන தත්වය. ඒ පිහිටි தත්වයයි නොපිහිටි தත්වය අතර පැහැදිලි වෙනසක් පෙන්눔 කරන්න තමයි විශේෂයෙන් මේ උපමාව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා තමයි මට වැටහෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඔබ වහන්සේට බොහොම පින්, තෙරුවන් සරණයි.
හොඳයි. මේ චන්න මහත්තයා නැති වුණා කියලා මට එදා ලොකු සාහනාසර කියනවා, මාත් අහගෙන හිටියා. ඔව්, මොකද මේ මෙහෙ ඒක තමයි නිස්සනවණේට ආපු වෙලාවේ මාත් එක්කත් ඇවිල්ලා එහෙම කතා කළා, කුටියටම ඇවිල්ලා. මේ ඉතින් මාත් බැලුවා මේ හදිසියෙම මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ කියලා. මොනා කරන්නද ඉතින්?
ඒ සෝනස මම එදා මේ ධර්ම සාකච්ඡාවේ ඉන්නකොට
ඔව්
මට මේ පණිවිඩය ආවම මම පළවෙනි සැරේට මේ පණිවිඩය ගත්තේ නැහැ. මොකද මේ සාකච්ඡාවේ තියෙන ට්‍රෙන්ඩ් එක මට කැඩෙන නිසා ඊට පස්සේ කොහොමද මට ආයසරයක් යොමු කරන්නේ තහංශ කරන්න කියලා. ඒකෙන් තමයි ඔබ පටන් ගත්තේ.
ඒක තමයි.
ඒක පොඩි සංවේගයක් ඇති වුණා. ඒ සංවේගයේදී මට තේරුණා මගේ හිත මේ මොහොතේ නෙවෙයි ඉබ්බේ කියන එක. ඊට පස්සේ මට තේරුණා මං නැවත මේ සාකච්ඡාවට එන්න ඕනේ කියලා. ඒක පොඩි පිටක් මට තේරුණා ඒ වෙලාවේ තිබ්බයි කියලා. ඊට පස්සේ තමයි ඒක ගැන හොඳට පැහැදුනේ. ඉතින් කොහොම වුණත් ස්වාමීන් වහන්සේගේ අයියා මට කියලා තිබ්බ ස්වාමීන් වහන්සේ ළඟ මාසයක් විතර හිටියයි කියලා. සුමාන තුනක් හරි මාසයක කිට්ටු වෙන්න.
ඔව්
ඔව්. ඒ හිටියයි කියලා. ඉතින් ඒක ලොකු ප්‍රයෝජනයක් මං හිතන්නේ. ඒ වියෝවේ ඒ කියන්නේ නැතිවීම හරි ක්ෂණයකින් වුණා. කෑම කතා වෙලා වෙච්ච දෙයක්.
ඔව්.
ඉතින් හරි වශයෙන් නිකන් හිතාගන්න බැරි විදිහට ඒක ගැන පස්සේ මම හිතන්නේ තාම වැඩි විස්තර කතා කරන්න පුළුවන් වෙයි.
හරි.
මමත් ඔහේ ආ දවසකට.
ඔව් ඔව්.
ස්වාමීන් වහන්සේ මම අද කතා කරන්නේ මේ අද මම මේ සාකච්ඡාව අහගෙන ඉන්නකොට මට තේරිච්ච දෙයක් බන්දු ජීව මහත්මයාත් හොඳ ප්‍රශ්නයක් ගැහුවා. අපි හැමතිස්සේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරගන්නේ මේ ඒකේ රියැලිටි එක අපි ඉගෙනගත්ත දේවල් වලින්ම සම්බන්ධ කර කර තමයි මේක අපිට කොහොමද මේක රිලේට් වෙන්නේ කියන එක ගැන අපිට හිතනවා තේරෙන්නේ කියලා.
ඔව්.
ඉතින් අපි වැරදියට තේරුම් අරගෙන තිබ්බනම් ඒ වැරදියට තේරුම් අරගෙන මීනින් එකක් මොකද මේවා හැමදේම වචනවලලයි ඒ වචනත් අපිට ගැළපීමයි.
ඔව්.
ඒ විදිහට තමයි අපි සංසන්දනයකින් තමයි මේක තේරුම් ගන්නෙ.
හරි.
ඔය තේරුම් ගන්න එකම චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
පුළුවන්. පුළුවන්. අනිවාර්යයෙන්ම.
වැරදියට යන්නත්
පුළුවන්. එහෙම
නැත්නම් අපි හරි දේ නම් ඉගෙනගෙන තින්නේ ඒ හරි දේ. ඉතින් ඕකේ තක්සේරුව බලන්න පුළුවන් අපිට කොහොමද?
ඔව් මටත් හිතෙනවා දැන් කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපි හිතාගෙන ඉන්නවා අපි හරියට තේරුම් ගත්තා කියලා. සමහර විට අපි හරියට තේරුම් අරගෙන නැහැ. අපි වැරදිට තේරුම් අරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට තමයි නැවත නැවත හැබැයි ධර්මයක් දහමක් ඇහෙනකොට නැවත නැවත විවිධ සූත්‍ර දේශනා ඇහෙනකොට ඒක තමන්ගේ අවබෝධයේ එක්තරා අන්දමක පරීක්ෂාවකට ලක් වෙනවා. දැන් මම එක සූත්‍රයක අවබෝධ කරගත්ත විදිහයි ඊනඟ සූත්‍රයේදී මට වැටහෙන විදිහයි 100%ක් පරස්පර විරෝධී වෙන්න අවකාශයක් නැහැ. මොකද බුදුහාඳුරන්ගේ දහමේ නිකන් එක රසයක් පෙන්වනවා නිකන් විරාග රසයක්. එතකොට මේක ඇවිල්ලා තණ්හාවෙන් තණ්හාව දුරු කිරීම සඳහා විරාගයේ පිණිස දේශනා කරපු දහමක්. නොයල්ම පිණිස දේශනා කරපු දහමක්. සසරෙන් එතර වීම පිණිස දේශනා කරපු දහමක්. උපාදානයන්ගෙන් හිත මුදවා ගැනීම පිණිස දේශනා කරපු දහමක්. ඔන්න ඔය වගේ අපිට නිකාර එක තීම් එකක් පේන්න ගන්නවනේ. එතකොට මේ ඒ තීම් එක එතකොට අපිට සූත්‍ර දේශනාවකින් හොඳට තව තව උද්දීපනය වෙනකොට එතකොට ඒ තීම් එක හයිලයිට් වෙවි. තවදුරටත් මේ ඒ හිත දේවල් වලට තිබිච්ච දැඩි ග්‍රහණය අඩු වෙන ගතියක්, දැඩි ග්‍රහණයට මූනික වෙච්ච වැරදි අවබෝධයේ ඉවත් වෙන ගතියක්, ඒ වෙනුවට හරි අවබෝධය ඇති වෙන ගතියක්, හරි අවබෝධයක් නම් ඇති උනේ ඒක නිසාත් මේවා අතහැරෙන ගතියක්. මොකද හුඟක් කාලවලට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හරි අවබෝධයක තියෙන ආනිසංශය තමයි හරි අවබෝධයක් විසින් හැමතිස්සෙම කරන්නේ ග්‍රහණයෙන් හිත මුදවා ගැනීම. දැන් අපිට වෙන්නේ හුඟක් කාලවලට හිතන්න අපි දැන් ලෝකයේ තියෙන විෂයක් අපි ඉගෙන ගන්න යනවා. අපි ෆිසික්ස් ඉගෙන ගන්න යනවා, බොට්නි ඉගෙන ගන්න යනවා, මැතමැටික්ස් ඉගෙන ගන්න යනවා, මොන හරි ඉතින් ඔහම සබ්ජෙක්ට්ස් ටිකක් අපි ඉගෙන ගන්නකොට ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත කියලා අපේ හිතේ අතහැරීමක් පහළ වෙන්නේ නැහැනේ. අපි එක්කෝ ඒකෙන් අපි උපාධියක් අරගෙන ඒකෙන් අපි කෙනෙක් වෙන්න දඟලනවා, ඒක පාවිච්චි කරලා අපි රැකියාවක් කරන්න දඟලනවා, ඉතින් ඒක අපි හරි කියා ගන්නවා. ඉතින් මේ විදිහේ තත්ත්වයක් අපේ කෙලෙස් වැඩෙන්න ඒක ප්‍රයෝගී වෙනවා මිසක් මේ අපේ හිතේ තියෙන දැඩි ග්‍රහණය දුරු කරන්න, මමත්වයේ දුරු කරන්න, මේ අල්ලගෙන ඉන්න දේවල් වල තියෙන ආදීනවය, ඒකේ තියෙන නිෂ්පලත්වය, ශුන්‍ය ස්වභාවය තේරුම් ගන්න අපිට මේ සාමාන්‍ය සබ්ජෙක්ට්ස් ඉගෙන ගත්ත කියලා වැඩක් නැහැ. එවෙන් ඒ ආනිසංශ ලැබින්නේ. නමුත් දැන් බුදුහාඳුරෝ දේශනා කරපු දෙයක් ඇහෙනකොට, ඒ බඳු දහමක් අපි පරිශීලනය කරනකොට, ඒ බඳු සූත්‍රයක් අපි තේරුම් ගන්නකොට, ඒකේ තියෙන ඔන්නේ රසය. ඒක අපිට පොඩ පොඩ තේරෙන්න අපිට ඉන්නේ අර පැත්ත. නෙක්ඛම්මයක් තමයි ඒකින් ජනිත කරන්නේ. මේක ඇති වැඩක් නැහැ. මේක ග්‍රහණය කළා තේරුමක් නැහැ. මෙතන මුලාවක් තියෙන්නේ. මෙතනයි මෙන්න මේ පැත්තක් තමයි කියලා තියෙන්නේ කියලා නිකන් අපේ හිතේ ඒ වැරදි ආකල්ප දුරු කරන ගතියක්, දැඩි ග්‍රහණය අඩු කරන ගතියක්, ඒ වගේමයි අපි හිතමු උපාදාන අඩු කරන ගතියක්, හිත සැහැල්ලුවට, නිදහසකට, ෆ්‍රීඩම් එකකට යොමු කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් අන්න අපිට ඇහිලා තියෙනවා, අපි තේරුම් අරගෙන තියෙනවා නිවැරදි කියලා කියන්න පුළුවන්. හැබැයි මොකක් හරි ධර්ම කරුණක් හරි අපි අහනවා නම්, කවුරු හරි කෙනෙක් විවරණය කරනවා නම් මෙන්න මේක දැඩිව ග්‍රහණය කරගන්න, මේකමයි සත්‍ය, මේ එහෙම කීකේ මෙව කරද්දී අපිටත් ඒක ඒ විදිහට නම් වැටහෙන්නේ මේක කොහොම මේක ග්‍රහණය කරගන්න ඕනේ, මේක පුදුමාකාර සාරයක් මේකේ තියෙන, මම ග්‍රහණය කරගන්න ඕනේ කීකේ එහෙම පැත්තකට නම් යන්නේ, ඒ කියන්නේ කොහේ හරි පැටලවිල්ලක් තියෙනවා. දැන් බුදුහාඳුරු පෙන්නන්නේ බුදුහාඳුරු පෙන්නන්නේ කොහෙන් ගත්තත් මේ දහමේ විමුක්ති රසයක් තියෙනවා කියලා. ඒක රසෝ කියලා කියන්නේ ඒකයි. දහමේ කොහෙන් ගත්තත් විමුක්ති රසයක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නිදහසක් පෙන්වුම් කරනවා නේද? සංස්කාරයන්ගෙන් නිදහසක්. සංස්කාරයන්ගෙන් ඉවත් වීමක්, සංස්කාර සමනයක්, ප්‍රපංච සමනයක්, රාග ද්වේෂ මෝහ ටිකෙන් ටික දුරු වී දුර්වල වී තනුක වී යාමක්. නිෂේධ වී යාමක්, ක්ෂය වී යාමක්. ඉතින් ඔන්න ඔය වගේ පැත්තක් ඒ තීම් එක අපිට පේන්න තියෙනවා නම් ඒ දිශාව අපිට දිශා නැති අපිට පේන්න තියෙනවා නම් ඒ කියන්නේ අපිට වැටහිලා තියෙනවා හරි කියලා ගන්න පුළුවන්.
බොහොම සන්තෝෂයි. ඒක මට හොඳටම පැහැදිලි වුණා. මට තක්සේරු කරගන්න උවමනා වුණත් ඒකමයි ස්වාමීන් වහන්සේ මට තේරිලා තියෙනවා. දැන් මෙතන ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්න විදියට එක එක දේශනා අහනකොට මට ඒකේ දැන් තේරෙනවා ඒවල සම්බන්ධය. ඒ සම්බන්ධය තේරිච්ච එකේම මට තේරෙනවා මෙතන තියෙන අපිට දැකීපව අල්ලගෙන ඉන්න තරමටම තමයි මෙතන තියෙන දුක් කියන එක තේරෙන්නේ කියලා.
හරි.
දැන් ඒක මට හොඳටම තේරිච්ච දෙයක්. මේ මගේ සහෝදරයා මට දෙවෙනි තාත්තෙක් වගේ හිටපු කෙනෙක්. ඉතින් මට ඒ සංවේගය සෑහෙන තිබ්බා. මම ඊට පස්සේ සහෝදරයාගේ බඩි එක දකිනකොට මට තේරුණේ අද කියනා වගේම තමයි ඒක දැන් නිකන් දර කොටයක් වගේ බඩි එකක් අපිට. ඉතින් එතන මගේ නිසා තමයි මට ඒකේ දුක සෑහෙන තේරුණේ කියන එක හොඳට තේරෙනවා. ඒක හැබැයි මට තේරෙන්නේ නැහැ මගේ නොවනවා නම්. ඒකත් මට හොඳට තේරෙනවා. ඉතින් මෙයා ස්වාමීන් වහන්සේගේ පිළිතුර සෑහෙන හොඳයි. ඒක මට අර්ථවත්. මං හිතනවා මේ ධර්ම දේශනාවත් මට ප්‍රයෝජන වෙනවයි කියලා.
හොඳයි හොඳයි.
මේකේ ස්වාමීන් වහන්සේ තුරුවන් සරණයි. නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටළු ප්‍රියාට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මම එදිනෙදා ජීවිතයේ හැලහැප්පීමලදී මේ වෙන දේවල් වලදී පංච උපාදානස්කන්ධයටත් පටිච්ච සමුප්පාදයටත් දාලා බලනකොට මට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් එනවා.
ඔව්.
එතකොට මට තියෙන ගැටලුව තමයි දැන් මොකක් හරි මනෝ සංස්කාරයක් නම් එන්නේ ඒක. එතකොට අපි එතකොට විඥාණයෙන් දැනගන්නකොට ඒක අපි දැනගන්නේ දැන් නාම රූප දෙකක් කිව්වට එතන රූප සංඥාවක් විතරයි නේද?
ඔව්. නාම රූප මට්ටමේදී පටිසම්පාදයේ අපි කතා කරන්නේ ඒ රූප සංඥාවක් තමයි.
හරි. ඔව්. අනිත් එක මට දෙගැටලුවක් තියෙන දැන් පංච උපාදාන ස්කන්ධයක් වෙද්දි අපිට වේදනාව ඉස්සෙල්ලා ඇති වෙනවද සංඥාව ඉස්සෙල්ලා ඇති වෙනවද කියලා කියන්න බෑ. බෑ නේද?
බෑ බෑ. නෑ ඔක්කොම නිකන් අපිට හිතාගන්න පුළුවන් මේ ඔක්කොමනේ එකට ඇති වෙනවා වගේ. මොකද මේ ස්කන්ධ පහම එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකට බැඳිලා වගේ තියෙන්නේ. නමුත් අපිට ඒ පහෙන් ප්‍රබලව ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපි තුම වේදනාව ප්‍රබලව ප්‍රකට වෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ සංඥා නැහැය, සංස්කාර නැහැය, විඥාන රූප නැහැය කියන එකක් අදහස් වෙන්නේ නැහැ. ඒවා තියෙනවා නමුත් ඒක අප්‍රකටයි.
ඔව්. සිතවර ස්වාමීන් වහන්සේ අපිට ප්‍රකට වෙන්නේ ඒක තමයි විඥාණයෙන් දැනගන්න. ඒකට අපිට අනිත්‍යව තිබුණාට ඒක දැනෙන්නේ
නැහැ. එහෙම කියන්න පුළුවන්.
හරි. පැහැදිලි, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
එපමණයි ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන කරු ස්වාමීන් වහන්සේ අදට.
හරි. හොඳයි. එහෙනම් පින්වත්නි අද අපිත් පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාවේ තවත් එක්කෙනෙක් ඔන්න අදෙස්වා ඕනනම් එයාලට අවස්ථාව දෙමු.
ලීලා කේ පැන ඉදිරිපත් කරන්න.
ඇහ ඇහෙන්නේ නැහනේ හරියට අපිට.
හා
දැන් පොඩ්ඩක් ඇහෙනවා. හරි. අපිට ඇහෙනවා මදි කියන එක ඇහෙනවා මදි. හරි. හොඳයි හොඳයි. නෑ ඔතන ඉතින් නාම රූප පරිච්ඡේදය කියලා ඉතින් ලොකුවට ගන්න දෙයක් නැහැ. එතන දැන් අපි ඊතන සක්මනක් එහෙම කරද්දී අපිට දැනෙන යම්කිසි ද්‍රව්‍ය දෙයක් එහෙමත් නැත්නම් තද වීමක් රළු වීමක් මෘදු වීමක් සැහැල්ලු වීමක් බර වීමක් උණුසුමක් සිසිලක්. එතන මෙන්න මේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ටික තමයි අපි රූප ධර්ම වශයෙන් ඒ රූප ධර්ම වල නිරූපණයක් වශයෙන් තේරුම් ගන්නෙ. හැබැයි ඒ රූප ධර්ම වල නිරූපණය තේරුම් ගන්න අපි තුලත් හැකියාවක් තියෙනවා. අපේ තුල ඒ තියෙන හැකියාව තමයි නාම ධර්ම වශයෙන් අපි තේරුම් ගන්න. එතන ඒ මෙන්න මේක තද ගතියක්ද මේක රළු ගතියක්ද මේක තද ගතියෙන්ට වඩා වෙනස්ය මේ රළු ගතිය කියන එක තද ගතියට වඩා වෙනස්ය මෘදු ගතිය කියන එක කියලා මෙන්න මේ වගේ හොඳට සංසන්දනාත්මකව දැනගන්න පුළුවන් හැකියාවකුත් අපි ගාව තියෙනවා. එතන අර වෙවිලා වෙනම රූප ධර්ම හැබැයි ඒව වෙන්කර දැනගන්නත් ඒවැයට තියෙන ඊටම ආවේනික ලක්ෂණ දැනගන්නත් හැකියාවක් අපේ මනසේ තියෙනවා. ඒ ටික ඇවිල්ලා තනිකරම නාම ධර්ම. එතන මේ නාම ධර්මත් රූප ධර්මත් හැර වෙනත් ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මෙන්න මේ ස්වභාවය තුළ නැහැ කියලා අන්න කෙනෙකුට වැටහෙනවා. ඒක නාම රූප පරිච්ඡේද ඥානයක් වශයෙන් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රකාශ කරනවා. ඒක මේ සූත්‍ර පිටකයේ ඔය නමවත් නැහැ. පස්සේ කාලේ තමයි අටුවාචාරින් වහන්සේ මේක නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේක ඥානයක් මේ නම් කරලා තියෙන්නේ. අපිට තියෙන ඉතින් වැඩේ කරගෙන යන්න මේ ඥානය මට දැන් පහළ වෙලා තියෙනවා දූ කීකී බලබලා ඉතින් මේවා හොයන්න අවශ්‍ය නැහැ. අපි දිගට වැඩේ කරගෙන යනවා නම් අවස්ථානුකූලව ඒ ඒ ඥාන පහළ වේවි. අපි ඥාන එල්ල කරගෙන භාවනා කරන එක කිසිසේත්ම නොකළ යුතුයි. මේ ඇහෙන්නේ නැහැ නේ මේ කියන එක හරි ඈතින් වගේ ඇහෙන්නේ. ඔව් ඒක කරගමක් නැහැ. ඒ කියන්නේ දැන් කය නොදැනී ගියාට පස්සේ හිත දෙහත් හිමීට බලන්න. හිතට සිතුවිලි එන්න දීලා බලන්න. ඊට පස්සේ ඒ යන සිතුවිලි දෙහත් බලන්න. දැන් එනවා සිතුවිලි හැබැයි ඒගොල්ලෝ යනවා. ඒතර මේ දේවල් තේරුම් ගැනීම හරහා අපේ නුවණක් දියුණු වෙනවා. මේ සිතුවිලි එක්කෙනෙක්වත් ඉන්න ආපු ඒවා නෙමෙයි මේවා යන්න ආපු දේවල්. මේවා දැන් යනවා. මේවා ඉවත් වෙනවා. මේක දුර වෙලා යනවා. මේක නිකන් බොඳ වෙලා යනවා. සිතුවිලි බොඳ වෙලා යන ආකාරය දකිමින් වාසය කරනවා. ඊට පස්සේ හිතන්න දැන් ඔන්න සිතුවිලිත් බොඳ වෙලා ගියා. ඒවත් නිකන් ඉවත් වෙලා ගියා. හිතුවිලි වලිනුත් හිත නිදහස් වුණා. දැන් මට පුළුවන්ද කයටවත් හිත දාන්න නැතුව කය උපාදාන වෙන්න නොදී කය අරමුණු නොකර වේදනාව වලට හිත දාන්න නැතුව වේදනාත් අරමුණු නොකර හිතුවිලි වලිනුත් නිදහස් වෙච්ච හිත පවත්වන්න. කොහෙවත් හිත පිහිටවන්න නැතුව පවත්වන්න. අරමුණක් නැතුවත් හිත පවත්වන්න පුළුවන්. ඒක අන්න එහෙම පුළුවන් නම් ඒ කියන්නේ එතන තවත් එහාට අපිට යන්න පුළුවන්. ඔව් ඔව් හා ඒ වෙලාවේදී කොහෙටද හිත යොදන්නේ? හරි. හොඳයි. බලන්න මේ தත්ත්වේ පවත් ගන්න පුළුවන් දෙයක් සැහැල්ලුවෙන් මේ தත්ත්වය තුළ ඉන්න. හිත නින්දට වට ගන්නත් එපා. හිතේ විතර්ක සක මතු කර ගන්නත් එපා. ඒ කෙලෙසුන්ගෙන් තොර, උපාදානවලින් තොර, ආතතියකින් තොර, හිතේ බරවීමක් අසහනයක් ඒවයනුත් තොර තත්ත්වය තුළ කොච්චර වෙලා දැන් මට ඉන්න පුළුවන්ද කියන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. හරි, තව දිනු කරන්න, තව දිනු කරන්න. හොඳයි හොඳයි, තෙරුවන් සරණයි.
සිවන්ත මහතාට ඊළඟ පැනේ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඔව්.
ස්වාමීන් වහන්සේ, අත්දැකීමක් පැහැදිලි කරගන්නයි අවශ්‍ය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ කියන්නේ මම බලාපොරොත්තු නැති හින ගැහුවා වගේ හිතිට ගමන් බලාපොරොත්තු නැති අවස්ථා ආවහම එම අවස්ථා කීපයකදීම මේ භාවනාවෙත් දින්නේ වෙයි. මේ හිත ඒ කියන්නේ මුලින් නම් ඒවට අහු වෙලා ගියා. පසුව මේ අර හොඳට කයට කය දැනෙන්න ගත්ත නිකන් මම එතකොට පොඩ්ඩක් වත්ත පිටින් පොඩ්ඩක් ඇවිදින්න ඒ වගේ ගියා. එතකොට මේ හද පැව වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ දවල් වගේ සැපරන දවල් තමයි. නමුත් ඇතුලේ මුකුත් ඇවිල්ලා රැඳෙන්නේ නැහැ මාර මේ ඒ හඳ පැවුවගේ ඒ ගතියත් එක්ක ආලෝකමත් ගතියක්. ඒකත් එක්ක මොකුත් එන්නේත් නැහැ. ටිකක් කරලා මම කායික හරි ලොකුට කතා කරන්න හරි මොන හරි ඇවිද්දත් මොනා කරත් ඒ ගතියේ යම් දුරකට බොහෝ වෙලා තිබ්බයි වගේ අවස්ථා මේ කීපයක් වුණා. ඒ කියන්නේ එක එක සිද්ධීන් මේ එන ලොකුට ප්‍රබලව වැදුණු අවස්ථාවල තමයි කුණේ. ඒ වගේ
ඒ කියන්නේ මේ කියන්නේ මොකක් හරි සිදුවීමක් වුණා. ඒ සිදුවීම වුණාම හිතේ නිකන් මොකද්ද ස්මොග් එකක් ආවා වගේ, නිකන් හඳ පැවෝ වගේ ආවරණයක් වුණා වගේ හිත ඒක තුල නිකන් ඉන්න ගතියක්ද දැනෙන්නේ?
සයිනන්සේ යම් සිද්ධියක් වෙලා හිත ටිකක් කම්ප අර බලාපොරොත්තු නොවන ආකාරයක දුකක් කර මොකක් හරි දෙයක් වුණාම තමයි ඩක්කල ඒ කියන්නේ එනේන අරමුණු බැනීමකුත් මට එතනම ලොකුවට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.
ඔව්.
එහෙම වුණාම ඒ අර වගේ ස්වභාවයන්කට ගියා කියලා කියන්නේ ඒක තුල මුකුත් හිතින්නම නැහැ වගේ එකක් තියෙනවා.
ඒ කියන්නේ මේ ඒක තුල කියන්නේ මොකක් තුලද?
ඒ අර ඔය මං කියන ආලෝකමත් ස්වභාවයක් වගේ කියලා.
හරි.
ඒ
ස්වභාවය. නෑ කමක් නෑ. ඉතින් ඒක දැන් ඇත්තම ආලෝකමත් ස්වභාවය දිකට හිටින එකකුත් නෑ. ආලෝකමත් ස්වභාවය තුළ මම බැහැ ගන්න අවශ්‍යත් නැහැ. දැන් අපි ඔය එන ඇතැම් වෙලාවට සමත භාවනාවේදී කරනවා ආලෝකමත් ස්වභාවයක් පහළ වුණාම අපි ඒක නිමිත්තක් කරගෙන ඒ නිමිත්ත තවදුරටත් අපි කියමු දීප්තිමත් වුණාට පස්සේ අපේ හිත ගිහිල්ලා ඒක බැහැ ගන්නවා. ඉතින් ඒක සමත සමාධියක් වශයෙන් කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒක එහෙම නිමිත්තක් පහළ වෙන අවස්ථා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ වඩනකොට එහෙම නිමිති පහළ වෙන්න පුළුවන්. මේ හැබැයි එහෙම නොවේ අපි හිතමු නිකන් හිතේ වෙන ඡායාවක් වගේ ආවනම් ඒක සමාලලට දෙන නිකම්ම මැකිලා යනවා. මේ ඒක ඒ තරම්ම රැඳිලා තියෙන්නේ නැහැ.
එහෙම සනස මේක උනේ අර භාවනාවකදී නෙවෙයි ඇත්තටම. මට අහන්න ලැබුණ සිද්ධියක් කරහා
හරි
මේ එකත් එක ගිහලා තමයි උනේ. ඒ වගේ එතකොට ලොකු ස්වාමීන් වහන්සේ
මොන නිමිත්ත පහළ වුණත් හිතේ මොන ඡායාව මොන ආලෝකය ආවත් අපිට ඒක මගහරව ගන්න පුළුවන් කෙනින්ම කයට හිත ගැනීම හරහා. ඒතර කය කියන්නේ කොහොම අපිට ඒ කියන්නේ වෙරිෆයි කරන්න පුළුවන්, අපිට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්, මේ මොහොතේදී ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් නේ. ඉත එතකොට මේ කානුපස්සනාවකට හිත දැම්මහම හිත නිකන් ආයෙත් අර පටලැවිලි වලින් නිදහස් වෙලා සැහැල්ලු වෙලා මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද අර කැවිල්ල හුඟක් මනසට අදාළ දෙයක්. සමහර විට පේන දේවල් මනසෙන් හදපු සංඥා වෙන්නත් පුළුවන්. ඒවට අපි වැදගත්කමක් දෙන්න ගිහිල්ලා ඒවට මුලා වෙන්නත් පුළුවන්. ඒ මුලාවෙන් හිත නිදහස් වෙනවා කයටම හිත ගත්තහම. එතකොට අපි සහියෙන් ඉන්නවා. හොඳට මේ වර්තමාන මොහොතේ අපි සිහියෙන් ඉන්නවා. ඒක වඩා වටිනවා අර වගේ මනසට පේන ඡායාවන් වල අපි নিমগ্ন වෙනවට වඩා. ඔව්. හොඳයි. හොඳයි අපිට පුළුවන් පෙරේරා කියලා කෙනෙක් අත උස්සලා තිනවා එයාට අවස්ථාව දෙන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පරියන්ක භාවනාවේදී කම්පන සංසිඳී කියන තත්ත්වයක් තියෙනවා. ඔබ වහන්සේ මේ එතකොට ඉත දිහා බලන්න කියලා.
ඔව්.
මට දැන් මේ අපහැදිලි මේ දැන් මම බැලුවා උඩාර හිත තුල නිදහසක් තියෙන සිතිවිලි එහෙම චුට්ටක් අඩුගතියක් තියෙනවා මට තේරෙන්නේ දැන් මේක මේ දැන් මම ආධුනිකයි දැන් මේ හිත දිහා බලලා මොකක්ද මෙතන කෙරෙන්නේ කියන එක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම්
හරි දැන් හිතන්න දැන් අපි ආනාපාන සතිය වඩනකොට දැන් කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා අපි කය දිහා බලනවානේ නැත්නම් හුස්ම දිහා බලනවානේ ඉතින් අපි හුස්ම පාලනය කරන්න යන්නෙත් නෑ හැබැයි අපි හුස්ම එන විදිහ දන්නවා ඒක ඒකෙන් ලැබෙන අත්දැකීම විඳීම අපිට තේරෙනවා ඊට පස්සේ ආය යනවා ඒකත් අපි දන්නවා ඔය වගේමයි අපි හිත දිහා බලන්නෙත් ඉතින් අපි නිකන් අඩියක් පස්සට අරගෙන පැත්තකින් ඉඳන් හිත දිහා බලනවා එතකොට ඔන්න හිතට සිතුවිල්ලක් එනවා ඔන්න රාග සිතුවිල්ලක් එනවා ඒක පොඩ්ඩක් මුකුළු පානවා අපි අහුුනේ නැහැ ඉතින් ඔන්න ඒක ගියා හිතට අතීතයේ මොකක් හරි දෙයක් මතක් වුණා ඒ මතකය හිතේ පහළ වුණා අපි ඒකට ලොකුවට මුලා වුණේ නැහැ ඉතින් ඔන්න ඒකත් ගියා ඊට පස්සේ ඔන්න අපි අකමැති කෙනෙක් මතක් වුණා අපි ඒක ඔස්සේ දිගට ගියේ නැහැ ඒක සිතුවිල්ලක් නැත්තම් මේක ද්වේෂසිතක් කියලා දැනගත්තා. එතකොට ඒකත් ගියා. එතකොට මෙන්න මේ විදිහට අපි සරලව හිත දිහා බලන්න පටන් ගන්න පුළුවන්. මියුට් වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. ඔය විදිහට ඔව් ඒ විදිහට කරගෙන යන්න. ඒතර තව තව එහාට යනකොට ධම්මානුපස්සනා වගේ පැතිවලට එනකොට තව ඊටත් වඩා ගැඹුරු කිංසියුම්ම ඕක දැක ගන්න පුළුවන් වේවි. හොඳයි හොඳයි. එහෙනම් පින්වත් අද අපි මෙතනින් අපේ ධර්ම දේශනාවත් සාකච්ඡාව සමාප්ත කරමු. අපි මේ අන්දමින් එක්ව රැස් කරගත් ආශීර්වාද මුකුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග අපි බෙදාගමු. අපසිරු දනාටමත් උතුම් වූ නිවන් සුව ආબોධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.